බුදුරජාණන් වහන්සේ මහාපදේශ කියලා කොටසක් පෙන්නනවා. මේ මහාපදේශ කියන එකෙන් පෙන්නන්නේ බුදුරජාණන් වහන්සේගෙන් මේ දහම අහගෙන ආවා කියලා කිව්වා. මහා සංඝරත්නයේගෙන් මේ දහම අහගෙන ආවා කියලා කිව්වා. ඒ වගේම අහවල් සේනාසනේ මහා තෙරවරු ඉන්නවා. ගුණවද වයවද තෙරවරු. ඒ තෙරවරුන්ගේ මේ අහගෙන ආවේ කියලා කිව්වත් ඒ වගේම අහවල් ප්‍රදේශයේ අහවල් ආරාමයේ එක තෙර කෙනෙක් ඉන්නවා. මාර්ගඵල ලාභී විනයෙන් දහමින් වික්ත විසරද ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේගෙනු මේ ආගෙන ආවේ කියලා. එය හතර ප්‍රදේශ. මේ හතර තැන්හි යම් කෙනෙක් අහගෙන ආවා කියලා අපිට බුදු දහම කිව්වත් අපිට කියනවා ඒක එකපාරම පිළිගන්නත් එපා, හැබැයි ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒක පිළිගන්න අපිට දෙනවා සූත්‍රයක්, න්‍යායක්. මොකද්ද සූත්‍රයට ගලපලා බලන්න, දහමට පැසඳෙනවද බලන්න, විනයට සංසන්දනය වෙනවද බලන්න. සූත්‍රය කියලා කිව්වේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්ම. ඊට පස්සේ දහම කියලා කිව්වේ පටිච්ච සමුප්පාද ධර්මතාව. විනය කියලා කිව්වේ රාග දේශ මොහ. විනයට පැසඳෙනවද කියලා බලන්න. මේක අපි අහලා ඇති. නමුත් මේකේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ අපිට යම් දහමක් සම්මාදිට්ඨිය හැටියට ලැබෙනවා නම් ඒ දහම තුළ චතුරාර්ය සත්‍යෙම කියවෙන්න ඕන. දුක පිළිබඳව, සමුදය පිළිබඳව, නිරෝධය පිළිබඳව, මාර්ගය කියවෙන්න. දැන් එතකොට අපිට කියමුකෝ යම් කිසි ගුරුවරයෙක් අපිට නිවන් දකින්න කියලා පිළිකුල් භාවනාව හරි ධාතු කර්මස්ථානේ හරි දෙනවා. දැන් ධාතු කර්මස්ථානේ වඩන හැටි කියලා ඒක වඩන්නේ මෙහෙමයි, මෙනෙහි කරන්නේ මෙහෙමයි කියලා දීලා ඒ විදිහට හා මෙනෙහි කරන්නකෝ කියලා කිව්වහම දැන් එතන චතුරාර්ය සත්‍ය සම්පූර්ණයිද? නෑ. දැන් එතන ඒ ධර්මය පවතින ඇත්ත මතු කරගන්න කිව්වට දැන් එතන මේ මුලාව, අවිද්‍යාව, මෝඩකම ඇති වෙන්නේ මෙහෙමයි කියන එක කියලා දීලා නැහැ. භාවනා කරන්න විතරක් කියලා දුන්නා. නමුත් මේ අකුසල් ඇති වෙන්නේ කොහොමද? කෙලෙස් මුලාව හටගන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ දුක උපදින හේතු ටික පෙන්නලා දුන්නේ නැහැ. ඒ වගේම මේ භාවනා කරන්නේ අපි කොයි තැනට යන්නද, මොකක් බලාපොරොත්තු වෙන්නද කියන එක කියලා දීලත් නැහැ. ඒ වගේම අපි මේ ධාතු කර්මස්ථානයේ හෝ පිළිකුල් භාවනාව හෝ වැඩිමින් කිරීමේදී අපි තුල මේ ගුණධර්ම වැඩි යුතුයි, මේ ධර්ම අවබෝධ විය යුතුයි කියලා මේ මාර්ගයේ පිළිබඳව හරි අවබෝධයක් දීලා නැහැ. අපිට යන්න කරන්න එකක් දුන්නේ. අන්න ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය ධර්මයට ගැළපීලා මේක ආවොත් අපිට ඇහෙන දහම තුල දුක්ඛ සත්‍ය පිළිබඳව, ඒ කියන්නේ අද අපිට මේ ආයතන 6ට හම්බෙන මේ ලෝකයේ තියෙන ඇත්ත, අපිට අම්මලා තාත්තලා, ගෙවල් දොරවල්, ඉඩකඩන්, සත්ව පුද්ගලයෝ, දේවල් හැටියට හම්බෙන තැන පවතින ඇත්ත යථාර්ථයේ සත්‍ය තමයි අපිට දුක්ඛ සත්‍ය හැටියට පේන්නේ. හැබැයි ඒක දුක්ඛ සත්‍ය උන් ඔය ටික තමයි මම අවබෝධ කරගන්න ඕනි, මතු කරගන්න. ඊට පස්සේ මේ අපිට දුකේ ඇත්ත පෙන්වලා ඒ විදිහට නොදැන අපි දකින විදිහ සත්ව පුද්ගල වශයෙන්, ගෙවල් දොරවල්, යාන වාහන වශයෙන් කියලා අපි මේ කෙලෙස් සහිතව දකින ස්වභාවය සමුදය සත්‍ය හැටියට ඒක උපදින්නේ කොහොමද කියලා අපිට පැහැදිලි කරලා දුන්නොත් අන්න අපිට සමුදය සත්‍ය පිළිබඳව අවබෝධය වෙනවා. මෙන්න පවතින ඇත්ත. නමුත් මේ ඇත්ත නොදැන යම් කිසි කෙනෙක් ලෝකේ මෙහි විදියට දකිනවා නම් අන්න ඒක තමයි සමුදය සත්‍ය කියලා. ඒ අපි දැනට ඉන්න අවිද්‍යාසහගත තන සමුදය සත්‍ය හැටියට අපිට අවබෝධ වෙලා ප්‍රකට වෙලා පේනවා. ඒ ඔක්කොම මේ සම්මාදිට්ඨිය ඇතුළේ තියෙනවා. ඊට පස්සේ අපි මේ දුක්ඛ සත්‍ය කියන එක අවබෝධ කරගෙන යන තැන පිහිටන තැන මගේ අවසානය කොතනද කියන එක නිරෝධ සත්‍ය පිළිබඳව තේරෙනවා. මගේ අවසාන මගේ හිත මෙන්න මේ තැනට අවසානේපත් වේ. එතෙන්දපත් වෙනකන් මගේ මේ භාවනාව ඉවරයක් නැහැ කියලා අපිට ඒ මොකද්ද නිරෝධ සත්‍ය. එතකොට ආන්නේ නිරෝධ සත්‍යයත් අපිට මේ සම්මා දිට්ඨිය ඇතුලේ වැටහිලා තියෙනවා. ඊට පස්සේ ඒ නිරෝධය සත්‍ය ලබා ගැනීම සඳහා කළ යුතු වැඩපිළිවෙල මේ විදිහට මේ දේවල් මෙනෙහි කර යුතුයි, මේ දේවල් දුරු කළ යුතුයි, මෙන්න මේ දේවල් වැඩිය යුතුයි කියලා අපිට ඒ පෙන්නලා දෙන ඒ අවබෝධය තමයි අපිට මාර්ග සත්‍ය වශයෙන් ලැබෙන්නේ. අන්න ඒ නිසා දැන් අපිට අහගත්තු දහම, අපි වඩන දහම තුල ඔන්න ඔය හතර තියෙනවා කියලා ගලපලා බලන්න කියන එකයි මේ මහා ප්‍රදේශ වලට ගලපන්නේ. එහෙම නැතුව අපිට යම් කිසි කෙනෙක් නිවන් දකින්න කියලා කමඨහනක් දීපු ඵලියට නිවන හම්බෙන්නේ නැහැ. ඒ තුල දුක උපදින සමුදය ප්‍රකට වෙලා තියෙනවා. අන්න ඒ නිසා තැන් තමන් බලනවා මං මේ අහගත්තු මම මේ වඩන පිළිවෙල තුල මේ සත්‍ය හතර තියෙනවද කියලා. අන්න ඒ සත්‍ය හතර නැත්තම් යම් යම් සත්‍යයක් තියෙනවා නම් අඩු සත්‍ය පිළිබඳව අපි ඒ ගුරුවරයාගෙන් හෝ කොතනින් හරි අහලා මේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් හරියට සම්පූර්ණ කරගන්නවා. අන්න එතකොට තමයි අපි ගාව මේ සම්මාදිට්ඨිය පරිපූර්ණයි. අන්න එතකොටයි අපිට දැන් අපිට නිවැරදි බුදුදහම ලැබුණා. නිවැරදි බුද්ධ භාෂිතය ලැබුණා කියලා අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන්. අන්න එතකොට. අන්න එබඳු දෙනාට ඊට පස්සේ ඉදිරියට තමන් තනියම භාවනා කරගෙන ඒ සත්‍ය ධර්මයන් ඇති කරගන්න ආකාරය පිළිබඳ මේ ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය චතුරාර්ය සත්‍ය තමයි අපිට නොයේ න්‍යායන් වලින් නොයේ ආකාරයන්ගෙන් පෙන්නලා. එතකොට දැන් මේ මූලිකයක් ඉන්න නිසා මම මේ ටිකක් එක කිව්වේ. එතකොට අර ප්‍රායෝගික පැත්ත පිළිබඳවත් මම ඊට පස්සේ කියලා දෙන්නම් මේ මූලික අවබෝධය. එතකොට දැන් මම එදා දේශනෙන් කියන්න ඇති මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ත්‍රිපරි වටේ පිළිබඳව කියලා තිබුණත් දන්නව නෑනේ. සත්‍ය ඥානේ කුත්‍ය ඥානේ කියලා එහෙම එකක් තිබුණා නේ. එතකොට ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්නුනේ වට තුනකින් ආකාර 12කින් අවබෝධ කරගන්න. මේ සත්‍ය ටික පෙන්නවා. මේ සත්‍ය අපිට අවබෝධ කරගන්න තියෙනවා වට තුනක් හා ආකාර 12. ඒ ආකාර 12 වට තුන මොනවද කියලා දෙනවා. දුක්ඛ සත්‍යයේ කියනවා දැන් අපිට දුක්ඛ සත්‍ය තමයි පිරිසිදු දකින්න තියෙන්නේ අවබෝධ කරගන්න තියෙන්නේ. දැන් අපිට පුද්ගලයෙක් හම්බෙන තැන, එහෙම නැත්නම් රූපයක් දකින තැන, සත්‍යයක් ඇහෙන තැන අපි ඒක ගන්න පුද්ගල භාවයෙන්, සත්ත්ව පුද්ගල භාවයෙන් හෝ යමක් දෙයක් වශයෙන් අපි සාමාන්‍ය විවහාර භාෂාවෙන් කියනවා නම් ගේදොර ඊට කඩන් ස්ත්‍රී පුරුෂයන් වශයෙන් රන් රිදී මිල මුදල් වශයෙන් ඔය විදිහට තමයි අපි ලෝකය දකින්නේ. එහෙම එහෙම කෙනා කෙනා ගොඩනගාගත්තු ලෝකයක් තියෙනවා. ඔන්න ඔය අපිට දකින තැන, සබ්දයක් ඇහෙන තැන අපි අදහස් කරගෙන ඉන්න දෙයට නෙවෙයි, එතන පවතින ඇත්තම ඇත්ත තමයි අපිට දුක්ඛ සත්‍ය හැටියට හම්බෙන්නේ. එතකොට අන්න ඒ ඇත්ත මොකද්ද කියලා දැන ගැනීම කියනවා දුක්ඛ සත්‍ය පිළිබඳව සත්‍ය ඥාන. එතන තියෙන්නේ මොකද්ද ඇත්තම? දැන් අපිට හම්බෙන්නේ කෝපයක්, අපිට හම්බෙන්නේ උපාසකක. අන්න එහෙම තියෙන තැනක දැන් ඔය පෙන්වෙ දුක, දුක හම්බෙන තැන, එතන ඇත්තම ඇත්ත මොකද්ද කියන එක තමයි සත්‍ය ඥානය කියලා කියන්නේ. එතකොට ඊළඟට ඒ සත්‍ය පිළිබඳව කෘත්‍ය ඥානය. දැන් මේ සත්‍ය දකින්න නම් කල යුතු දේ මොන විදියටද? මම මනස මෙහෙවිය යුත්තේ මොකද්ද මෙතනින් මං කළ යුතු ප්‍රායෝගික වැඩපිළිවෙල කියන එක තමයි දුක්ඛ සත්‍ය පිළිබඳව කෘතඥානය. ඊට පස්සේ කෘතඥානය කියලා කියන්නේ මේ තැනට මගේ මනස ආවම කරලා ඉවරයි කියලා. ඔය විදිහට දුක්ඛ සත්‍ය පිළිබඳව සත්‍යඥානෙ, කෘතඥානෙ, කෘතඥානෙ කියලා කියනවා. හැබැයි කෘතඥානෙයි කෘතඥානෙයි කියන දෙක ලැබෙන්නේ සත්‍ය ඥානයට අනුව. මේ සත්‍ය ඥානයේ වැරදුනොත් කෘත්‍යයත් වැරදිනවා, කෘතයත් වැරදිනවා. එතකොට එහෙනම් මේ නිවන තමයි කෘත ඥානයේ හැටියට ඉවර වෙලා. එතකොට කෘත්‍ය ඥානයේ හැටියට පෙන්වන්නේ අපිට කරන්න තියෙන දේ, මෙනෙහි කරන්න තියෙන දේ. එතකොට මේ මෙනෙහි කරන්න තියෙන දේ හරියට අහගැනීමයි සත්‍ය ඥානය. ඒක හරියට අපිට ලැබෙනවා. ඒ හරියට ලැබෙන විදිය තමයි බුදුරජාන් වහන්සේ අර කිව්වේ මේ මෙන්න මේ විදියට පටිච්චසමුප්පාදයට ගහමට ගැලපෙනවා කියලා බලන්න. ඊට පස්සේ සමුදය සත්‍ය පිළිබඳව ගත්තොත් දුක උපදින හැටි සමුදය පිළිබඳව. දැන් අපිට පුද්ගලයෙක් හම්බෙනකොට දැන් අපි කියන්නේ කෝපේ කියලා. දැන් මේ කෝපේ දකින්නකොට එතන පවතින සැබෑ සත්‍යයයි ඊට පස්සේ මේ දුක නැවත නැවත මේ අරමුණේ උපදින හේතුව අවිද්‍යාවෙන්ගත්තු මෝඩකම මුලාසහගත ස්වභාවය මෙතන තියෙන්නේ මොකද්ද කියලා අපිට පෙන්වලා දෙන එක තමයි සමුදය සත්‍ය කියලා කියන්නේ. දැන් අපි මේ කෝපේ හැටියට මේක දැක්කොත් මෙතන නාම රූප දෙක ගොඩ නැගෙනවා, තණ්හාව ගොඩ නැගෙනවා, දුක ගොඩ නැගෙනවා, සසරය. මේ අරමුණ මෙන්න මේ විදිහට දැක්කොත් මෙතන තණ්හාව ගොඩ නැගෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ අරමුණ මෙහෙම දැක්කහම මෙතනින් මේ ආපහු මේ නාම රූපත ගොඩ නැගිලා මෙහෙම සසර යන්නේ නැහැ කියන අවබෝධයක් එන්නේ. එතකොට අන්නර සමුදය සත්‍ය කියලා කියන්නේ ඉස්සරලා පෙන්වපු ඒ දුක්ඛ සත්‍ය, ස්කන්ධ ධාතු ආයතන උපදින හැටි, නැවත නැවත ඒවා පහළ වී භවයෙන් භවයට යන ආකාරය මොකද්ද කියලා එතන තියෙන සත්‍ය මොකක්ද කියන්නේ. එතන අපිට එතකොට මේ සත්‍ය ඥානයේ කියන එක ලැබෙන්නත් ඕනේ සත්පුද්ගල භාවයෙන් තොරව අනාත්ම වූ ධර්මතා හැටියට තමයි හම්බෙන්නේ. අන්නේ එතකොට සත්‍ය ඥාන සමුදය සත්‍ය පිළිබඳ කෘත්‍ය ඥාන. එතකොට මේ සමුදය සත්‍යයට මම මොකද්ද කළ යුත්තේ කියලා. එතකොට දුක්ඛ සත්‍ය කියන එක අපි පිරිසිඳ දැක යුතු, අවබෝධ කරගන්න තියෙන එක. ඒක මතු කරගන්න තියෙනවා. සමුදයේ කෘත්‍යඥානය තමයි ඒක දුරු කළ යුතු දෙයක්. සමුදය මෙන්න මේකයි. මේ විදිහට අරමුණ දැක්කොත් දුක උපදිනවා. එහෙනම් මේ විදිහට දකින්න එක මං දුරු කළ යුතුයි. මේ විදිහට මෙනෙහි නොකළ යුතුයි කියලා කෘත්‍යඥාන සමුදය සත්‍ය පහ කළ යුතු ධර්මයක් කියලා ඒ පිළිබඳව ඇතිවන ඥානය තමයි සමුදය සත්‍යේ කෘත්‍ය ඥානය කියලා කියන්නේ. කෘත්‍ය ඥානය කියලා කියන්නේ දැන් ආපහු මෙතන මට දුරු කරන්න පහ කරන්න ධර්මයක් නැහැ. දැන් මේ අහවල් තැනට මගේ මනසපත් වුණා කියලා එන අවබෝධය. නිරෝධ සත්‍ය පිළිබඳවත් අන්න ඒ විදිහට සැබෑ වූ නිරෝධ සත්‍ය කියන්නේ මොකද්ද කියලා අපිට හම්බෙන්න. නිරෝධ සත්‍ය කිව්වේ මොකද්ද? නිවන. නිවන නෙමෙයි. නිවන කියලා දැන් අපි කතා කරා මොකද්ද ඒ නිවන කියලා කියන්නේ කියන එක අන්න අපිට එතකොට නිරෝධ සත්‍යයේ සත්‍ය ඥානය පිළිබඳව අපිට නුවණ තියෙනවා. එතකොට නියතෙන්ද යන්න පුළුවන්. යන තැන පිළිබඳව අපිට හරියට අවබෝධයක් නැත්නම් එතෙන්ට ගියත් අපි එතන පිහිටන්නේ නැති වෙයි. අපි දන්නේ නැති වෙයි. ඇයි අපිට ඒ පිළිබඳව අවබෝධය නැති නිසා. ඒ නිසා අපි යන තැන පිළිබඳව හරියට දැක්කොත් තමයි, දැනගත්තොත් තමයි එතන අරමුණු කරගෙන ඉවත් කළ යුතු දේවල් ඉවත් කරලා, අවබෝධ කර යුතු දේවල් අවබෝධ කරගෙන එතෙන්ට යන්න අපි කටයුතු කරගන්නේ එතන අපි දන්න නිසා, දකින නිසා. අන්න ඒ නිසා නිරෝධ සත්‍ය පිළිබඳව සත්‍ය ඥානයක් අපි දැනගන්නවා. ඒතුළ නිරෝධ සත්‍ය පිළිබඳව සත්‍ය ඥානයේ හැටියට අපිට පෙන්වන්නේ නිරෝධ සත්‍ය කොටස් දෙකකට බෙදෙනවා. එකක් මොකද්ද? ක්ලේශ පරිනිර්වාණය. අනිත් එක ස්කන්ධ පරිනිර්වාණය කියනවා. එතකොට ක්ලේශ පරිනිර්වාණය අපි මේ ජීවත්ව ඉද්දී කෙලෙස් පිරිනිවීම කියන්නේ මොකද්ද? ඒකේ ප්‍රායෝගික යථාර්ථය මොකද්ද කියන එක අපිට වැටහෙනවා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් අපිට ඇහැට රූපයක් දකිනකොට කනට සද්දයක් ඇහෙනකොට අපිට සත්පුද්ගල භාවයෙන් හමු නොවි පෙරණු තිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්කන්ධ ටිකක් එහෙම නැත්නම් නාම රූප දෙකක් අපිට හම්බුනොත් අන්න එයා එතන ඒ තුල කෙලෙස් නැහැ. කෙලෙස් නැහැ, තණ්හාව නැහැ, අවිද්‍යාව නැහැ, දුස්තිය නැහැ. එයා තුල දර්ශනයක් මනස පිහිටලා තියෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ ක්ලේශ පරිනිර්වාණය කියලා. එතකොට මේ අර අවිද්‍යාවේ නිරවශේෂේ නිරෝධ වෙලා ස්කන්ධ පරිහරණය කරමින් ඉන්න අවස්ථාව. එතකොට අපිට දැන් ලෝකේ හම්බෙන්නේ එහෙම තැනදී සද්දයක් ඇහෙනකොට ධාතුව නිසා මෙතන චිත්තචෛතසික ධර්ම ටිකක් ඉපදිලා ඒක ඉතුරු නැති නිරුත් වෙනවා. හැබැයි මේ සද්දයට ලෝකයා මෙන්න මේ විදිහට විවහාර කරනවා. මේ රූපයේ පිළිබඳ ලෝකයේ මෙන්න මේ විදිහට රණ්ඩි දීමිල මුදල් කියලා හෝ අම්මා තාත්තා කියලා හරි ඒ නාම රූප දෙකට විවහාර කරනවා කියලා සම්මුතියක් ගන්නවා. පවතින ඇත්ත යථා ස්වභාවයක් දන්නවා. මේක තියෙන දෙයක් නෙවෙයි, මේ මොහොතේ මේ ස්පර්ශය නිසා හටගත්තේ කියලා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන නුවණ පිහිටලා තියෙන තැන නිරෝධ සත්‍යය. ඒතකොට නිරෝධ සත්‍යයේ සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය කියලා කියන්නේ එතෙන්ට මම පත් වෙන්න කල යුතු දෙයක්. එතෙන්ට පත් වෙන්න නම් අපි මොකද කරන්නේ? ලෝකේ සත්ව පුද්ගල භාවයෙන් නොදැක ආයතන හයට යම්තා රූප, ශබ්ද, ගන්ධ, රස හම්බෙනකොට නාම රූප වශයෙන් දකින්න උත්සාහවත්. එතකොට තමයි යා එතෙන්ට යන්නේ. ඊට පස්සේ දැන් යාට නාම රූප වශයෙන් අය බලන්න දෙයක් නැහැ, උත්සාහයක් නැහැ. එතන පිහිටලා තියෙනවා. එතකොට කෘත ඥාන කරලා ඉවරයි. මාර්ග සත්‍ය කියලා අපිට ලැබෙන්නේ දුක්ඛ සත්‍ය පිළිබඳව, සමුදය සත්‍ය පිළිබඳව, නිරෝධ සත්‍ය පිළිබඳව ඇති ඇත්ත තමයි අපිට මාර්ගයේ හැටියට ලැබෙන්නේ. වෙන මොනවත් නෙවෙයි. මාර්ග සත්‍ය හැටියට මේ පිළිබ තුන පිළිබඳව නුවණ තමයි මාර්ග සත්‍ය හැටියට ලැබිලා තියෙන්නේ. එතකොට මාර්ග සත්‍යයේදී අපි කරන්නේ අවබෝධ කරගත යුතු දේ අවබෝධ කරගන්නවා, දුරු කළ යුතු දේ දුරු වෙන විදිහට කටයුතු කරනවා, වැඩි යුතු සිහිය, ප්‍රඥාව, ඊට පස්සේ සද්ධාව, වීරිය, සතිය, මේවා වැඩෙන විදිහට කටයුතු කරනවා. ඒක තමයි මාර්ග සත්‍යය ලක්ෂණය. එතකොට මාර්ග සත්‍යයේදී අපිට අරමුණු වෙලා තියෙන මේ ස්කන්ධ ධාතුව. එතකොට මේ මාර්ග සත්‍යයේ කෘත්‍ය ඥාණය තමයි අර ලෝකේ රණ්ඩි දී මිල මුදල් හැටියට හම්බෙන තැනකදී අපි ඒ විදියට අරමුණු ගන්නේ නැතුව නාම රූප හැටියට, ස්කන්ධ හැටියට, ධාතු හැටියට අපි බලන් මනස පුරුදු කරන එක තමයි මාර්ග සත්‍යයෙන් අපිට ලැබෙන්නේ. එතකොට මාර්ග සත්‍යයේ කෘත්‍ය ඥාණය කියන්නේ මොනවාද? කෘත ඥානය කියලා කියන්නේ දැන් අපිට ඇහැට රූපයක් පේනකොට මේක උත්සාහයෙන් අරමුණේ යථා ස්වභාවය බැලිය යුතු. අපිට ඇහැට දකිනකොටම එක්ක පුද්ගලයෙක් හැටියට යමක් දෙයක් හැටියටයි තේරෙන්නේ. ඒ නිසා දැන් උත්සාහයෙන් කළ යුතු. මේ උත්සාහයෙන් කරනවා කියන්නේම තවන්ට අපිට කරන්න වඩන්න තියෙන යම් වෙලාවක උත්සාහයක් නැතුව ඇහැට රූපයක් හම්බෙනකොට ඇතුළෙන්ම මෙතන නාම රූප දෙකක් කියන එක එළඹ සිටිනවා නම් අන්න එතකොට ආයෙ යාට කරන්න දෙයක් නැහැ. එකකම් කළ යුතුයි. කෘත ඥානෙ කරලා ඉවරයි කියලා හම්බෙන්නේ එතකොට තමයි. ඵලයේ ඥානෙ කියලා කියන්නේ පෙන්වන්නේ මොකද්ද? ප්‍රයෝග පටිප්පස්සද්දි පඤ්ඤා ඵලයේ ඥානෙ. ප්‍රයෝගය, උත්සාහය සංසිද්ධ. එතකොට තමයි කරලා ඉවරයි කියලා කියන්නේ. අන්න ඒ විදිහට අපිට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ එකකට වට තුනක් ගානේ හතරට 12 ආකාර 12කින් අවබෝධ වෙන්න. අන්න ඒ චතුරාර්ය සත්‍යයේදී අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මාර්ග සත්‍ය හැටියට පෙන්වුවාම අපිට කරන්න තියෙන්නේ මේ දුක පිරිසිඳ දකින්න. ඒ දුක පිරිසිඳ දකින්න දකින්න සමුදය දුරු වෙනවා, නිරෝධය සාත් වෙනවා, මාර්ගය වැඩෙනවා කියලා පෙන්වන්නේ. එතකොට මේ අපි පිරිසිඳ දකින දුක මොකද්ද කියන එකයි ඊළඟ අවශ්‍ය වෙන්නේ. පිරිසිඳ දත යුතු අවබෝධ වේදී දුක මොකද්ද? දැන් අපි දුක හැටියට කොටසක් ගන්නවනේ. ජරාවටපත් වෙනවා, ලෙඩ වෙනවා, ශෝක පරිදේව දුක් දුම්නස්. මේවා ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම ආදී මේ විදිහට අපි දුකක් දකිනවා. ඒකද අපි දකින්න ඕනේ. ඒකනම් අපි දකිනවා. එහෙම නැත්නම් මෙතන දුක්ඛ සත්‍ය හැටියට පෙන්වීම මොකක්ද කියලා අපිට අන්න ඒක පිරිසුදුව දැක ගන්න ඕනේ. එතකොටයි අපි දර්ශනේ පිරිසුදු වෙන්නේ. ඒ නිසා මේ දිට්ඨි විසුද්ධිය දැකීම පිරිසුදු වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා. දැන් එදා මම කියලා කියන්න ප්‍රමාරයකට කෙනෙකුගේ දැකීම පිරිසුදු වෙනවා නුවණවල් දෙකකින්. ඒ මොකද්ද? එකක් තමයි නාම රූප පරිච්ඡේද ඥානයයි පච්චේ පරිග්‍රහ ඥානයයි. ඔය ටික මම කියන්න ඇතිනේ. ඔන්න ඔය දෙකෙන් තමයි කෙනෙකුගේ දැකීම පිරිසුදු වෙන්නේ. ඔය දෙක සම්පූර්ණ නොවි, ඔය දෙක අවබෝධ නොවි කවදාවත් ඉදිරි පියවරවල් උදේවැ ඥානයේ තිලක්ෂණයේ හෝ මාර්ගඵල අවබෝධයකට යන්න බෑ. ඔය පියවර අනිවාර්යෙන් අපි සම්පූර්ණ කරගත යුතුයි. ඔය පියවර හරියට නැතුව අපි ගියොත් අපිට කවදාවත් නිවන ලැබෙන්නේ නැහැ. ලෝකයේ තුල කුසලයක් සැනසෙල්ලක් ලැබෙන්නේ. අන්න එතකොට දැන් මම එදා කියන්නේ සමහරවිට මේ දුක්ඛ සත්‍ය කියවහම අපිට මේ ආයතට හයට හම්බෙන ප්‍රත්‍යයෙන් හටගත්තු සියලු ඔක්කොම දුක්ඛ සත්‍යයයි. එතකොට මේ ප්‍රත්‍යයෙන් හටගත්තු අපිට මේ ආයතන හයට හම්බෙන ඔක්කොම බුදුරජාණන් වහන්සේ කොටස් දෙකකට පෙන්නවා නාම හා රූප කියලා. එතකොට මේ නාම රූප දෙක තමයි අපිට ওই නාම රූප පරිච්ඡේද ඥාණයෙන් ලැබෙන්නේ. මේ දෙක නාම රූප දෙක වෙන් කර ගැනීම නුවණ තමයි නාම රූප පරිච්ඡේද ඥාණයෙන් ලැබෙන්නේ. මේ නාම රූප දෙක අපිට අවබෝධ කරලා දෙන්න, ප්‍රකට කරලා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ න්‍යායන් ටිකක් දෙන්නේ. අද අපි පොතපතෙන් දන්න ඔය පංච උපාදාන ස්කන්ධය, දොළොස් ආයතන, චතුරාර්ය සත්‍ය, සතර ආහාරය, පටිච්ච සමුප්පාදය, අටලොස් ධාතු කියලා ඔය න්‍යායන් ටිකකින් පෙන්වන්නේ නාම රූප දෙක වෙන් කරගන්න හැටි හා නාම රූප දෙක කෙනකෙනාට පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි එතන තියෙන්නේ. ඔය හැම තැනකම තියෙන්නේ නාම රූප දෙකක් විතරයි. එතකොට මේ නාම රූප දෙක පිළිබඳව අපි කතා කරලා තියෙනවා. අපිට කෝපයක්, ගයක්, දොරක්, මිනිස්සෙක් හම්බෙන තැනක බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මෙතන නාම රූප දෙකක් තියෙනවා. ඒ නාම රූප දෙක අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. රූපය කියන්නේ මොකද්ද කියන එක. ඒක අපිට පෙන්වුවා චතුන්වංච මහ භූතං උපාදාය රූපං කියලා. සතර මහ භූතත් උපාදාය රූපත් කියලා මේ තමයි රූපය. ඊට පස්සේ මේ රූපේ ඇසුරු කරගෙන පවතිනවා සිත හා සිතුවිලි කියලා. සිත කියලා කියන්නේ අරමුණු දැනගන්නා ලක්ෂණයෙන් යුක්ත වූ විඥානය. ඒ හිත සමගම යෙදෙනවා ස්කන්ධ වශයෙන් ගියොත් වේදනා සංඥා සංඛාර කියන තව චෛතසික ධර්ම. ඔය සංඛාර ස්කන්ධය තුළ ස්පර්ශය කුසල චෛතසික ටිකක් තියෙනවා, අකුසල චෛතසික සුදුසු පරිදි යෙදෙනවා. මම මේ මූලික අවබෝධයකට කියන්නේ. ඊට පස්සේ අපි මේක තේරෙන විදිහට ප්‍රායෝගිකව යොදාගන්න. මේ නිසා මොකද මේ දේශනාව අංග සම්පූර්ණ වෙන්න ඕනේ නිසා කියන්නේ ටිකක් මේ ටික සමහර විට නොතේරෙන තැන් ඇති. සාමාන්‍ය අහගෙන ඉන්න එතකොට පිළිවෙලකට කරගෙන යනකොට තේරෙන්නේ. හොඳට අවධානයෙන් අහගෙන ඉන්න එතකොට මේ මම අර බාහිර දේවල් කියන්නේ නැහැ. මේ කෙලින්ම අපිට මේ වැඩි යුතු ධර්ම ටිකම පෙළගස්සලා මම මේ කියන්නේ අවබෝධ විය යුතු දේවල්. ඒ තුල නොතේරෙන තැනක් තියෙනවා නම් අපැහැදිලි තැනක් තියෙනවා නම් කතා කරන්න අපි උපමාවක් ඇසුරෙන් හරි තේරුම් ගන්න උත්සාහවත් වෙනවා. එතකොට කාම භූමිය ඇතුලේ දැන් අපි මිනිස්සයන් දෙවියන් සතර අපායේ සත්වයෝ ඔක්කොම මේ ඇතුලේ ඉන්නේ රූපයට තියෙන මුලාව නිසා. රූපයට තියෙන අවිද්‍යාව තණ්හාව නිසා තමයි දිව්‍ය ලෝකයේ ඉඳන් ඊට යටින් අවීචි මහ නරකය දක්වා මේ අතර සැරිසරන සියලු දෙනාම රූපයටයි මුලා වෙලා ඉන්නේ. රූපයටයි කෙලෙස් ඇති කරගෙන ඉන්නේ. ඔය රූපයට තියෙන මුලාව හා තණ්හාව නිසාම අර නාම ධර්මයන්ගෙන් කරන කෘත්‍ය මේ නාම ධර්මයන්ගෙන් කරන මුලාව තේරෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයේදී කායානුපස්සනාවෙන් ඉස්සරෝම රූපයේ තියෙන මෝඩකම දුරු කරගන්න කමටහන් ටිකක් දෙන්නේ. අන්නේ රූපය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්නපු ආකාරයකට බලාගෙන බලාගෙන යනකොට එයාට වැටහෙනවා රූපය කියන්නේ මෙන්න මේ බඳු දෙයක් කියලා තේරෙනකොට දැන් රූපයට දකින්න බෑ, අහන්න බෑ, සැප දුක් දැනෙන්නේ නෑ. යන්නෙන්ද දැන් කාය විඤ්ඤාප්ති කය සොලවලා කටයුතු කරන්න බෑ, වචන කතා කරන්න පුළුවන් කමක් නෑ. රූපයට ලෝභ දේශ මොහ ඇති කරගන්න පුළුවන් කමක් නෑ. රූපය නිසා කෙනෙක් අපායට යන්නෙත් නෑ, දිව්‍ය ලෝකයට යන්නෙත් නෑ කියලා මෙන්න මේ අවබෝධයක් එනවා. මේ රූපය කියලා කියන්නේ මේ පණ නැති වස්තුවකුයි මේ පණ තියෙන දෙයි දෙකම සමානව දකින්න. අවිඥානක අවිඥානක රූප සියල්ලම යා දකිනවා. මේ වගේ පෞද්ගලික ලක්ෂණයි පොදු ලක්ෂණයි ඔක්කොම එකම සමානයි කියලා දකිනකොට අන්න ඒ දැකීමත් එක්ක තමයි යාට නාම ධර්ම වල කෘත්‍ය මතුවේ. ආයෙනම් පෙනෙන බව, ඇහෙන බව, ඊට පස්සේ සැප දුක් දැනෙන බව, අපිට මේ ශෝක පරිදේව දුක් දුම්නස් උපද්දවන බව රූපෙන් කරන දේවල් නෙවෙයි. එහෙනම් ඒ කොම නාම ධර්මයන්ගෙන් කරන්නේ මොනවද ඒ නාම ධර්ම කියලා අපි අන්න ඒ නාම ධර්ම ටික ධර්ම වශයෙන් අපි තේරුම් ගන්න. අන්න ඒක තමයි අපේ වැඩපිළිවෙල. මේ නාම රූප දෙක වෙන් කර ගැනීමේ වැඩපිළිවෙල. රූපේ ඉස්සල්ලා පිරිසිඳ දැනගන්න ඕනේ. රූපේ හොඳට අවබෝධ වෙනකොට අමාරුවක් නැතුව උත්සාහයක් නැතුව නාම ධර්ම ටික ප්‍රකට වෙනවා. අන්න ඒ නාම රූප දෙක එයා ඊට පස්සේ නාමයයි රූපයයි දෙක වෙන් කරලා හොඳට තේරුම් ගන්නවා අනාත්ම වූ පරමාර්ථ ධර්ම හැටියට. ඒ නාම රූප දෙක එයා තේරුම් ගන්නේ යම් න්‍යායක් යටතේ. කෙනෙක් පංච උපාදානස්කන්ධේ ස්කන්ධ හැටියට වඩලා, එහෙම නැත්නම් ධාතු හැටියට වඩලා, ආයතන හැටියට වඩලා තමයි මේ නාම රූප දෙක වෙන් කරගන්නේ. ඊට පස්සේ එයා මේ නාම රූප දෙක ඉබේ හටගත්තු දේවල් නෙවෙයි, මේ ප්‍රත්‍යයෙන් හටගත්තු කර්මයෙන්, චිත්ත, ඍතු, ආහාර නිසා හෝ අවිද්‍යාව, තණ්හාව, කර්මය, ආහාර, ස්පර්ශය කියලා හෝ මේ හේතු ගොඩාක් පෙන්නවා. මේ කුමන හෝ හේතු ධර්ම ටිකක් දැක්කහම එයාට වැටහීමක් වෙනවා මේ නාම රූප දෙක තියෙන දේවල් නෙවෙයි, තියෙන්න පුළුවන් දේවලුත් නෙවෙයි, සුදුසු මෙන්න මේ ප්‍රත්‍ය ඉපදුනාම උපදිනවා, ප්‍රත්‍ය නැති වෙනකොට ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා මේ ප්‍රත්‍ය ටික හේතුව දකිනවා. ඔන්න ඔය ටික එයාට හරියට සම්පූර්ණ වුණාම තමයි එයාගේ දැකීම පිරිසුදු වෙන්නේ. දැක්ම පිරිසුදුයි කියනවා දිට්ඨිය පිරිසුදුයි කියලා. ඕකට අපි කියනවා දිට්ඨි විසුද්ධිය කියලා. දිට්ඨි විසුද්ධිය එහෙම නැත්නම් පොතපතෙන් අපිට හම් වෙනවා ධම්මට්ටිති ඥානය කියලා. ලෝකේ පවතින බුදු කෙනෙක් පහළ වුණත් නැතත් ලෝකේ පවතින යථා ස්වභාවය දැන් මතු කරගත්තා කියලා. අන්න ඊට පස්සේ තමයි යාට ත්‍රිලක්ෂණය හම්බෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඔය ටික මම හිතන්නේ කියලා ඇතිනේ කියලා කියන. අනිත් ඒවා ටික අහලත් ඇතිනේ. දැන් ඔන්න මම ওই මූලික අවබෝධය නැවත මතක් කරේ. දැන් අපි කොහොමද මේක ප්‍රත්‍යක්ෂ කරගන්නේ පිළිබඳව අපි මේක ප්‍රායෝගිකව මතු කරගන්නේ අවිද්‍යා සහගත සත්ව පුද්ගල භාවේ ලෝකේ රන්දි දී මිල මුදල් සත්ව පුද්ගලයන් වශයෙන් ඉන්න තැනක ඉඳන් ලෝකේ අපි දකින්නේ කොහොමද ස්කන්ධ හැටියට නාම රූප හැටියට දකින්නේ කොහොමද කියන එකයි අපිට දැන් වැදගත් වෙන්නේ අවශ්‍ය කියන එක දැන් අපි මෑණිවරුනිත් මතක් කරා එහෙ අනුව දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් තියෙනවා දන්ද භූමි සූත්‍රය කියලා. ඒ සූත්‍රයේ තියෙන්නේ බලන්න පුළුවන් මෑණිවරුන්ට ත්‍රිපිටකයේ පොත් තියෙනවනම් මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොතේ තුන්වෙනි පොතේ තමයි තියෙන්නේ සූත්‍රයේ නම දන්ද භූමි සූත්‍රය කියලා. මේකෙන් ආයෝගිකව අපි කොහොමද මේ කියපු දැක්ම සම්මා දිට්ඨිය ළඟා කරගන්නේ කියන එක පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒකෙදී මේ ජයසේන කියලා රාජකුමාරයෙක් භික්ෂුන් වහන්සේ නමක් ගාවට ඇවිල්ලා අහනවා ස්වාමීනි මම අහලා තියෙනවා යම් කිසි කෙනෙක් කෙලෙස් තවන වැර ඇතුව එළඹ සිටි සිහියෙන් යුක්තව කාය ජීවිත අපේක්ෂාවෙන් තොරව කටයුතු කරනවා නම් ඔහු චිත්තේකාග්‍රතාවයක් ලබනවා චිත්ත සමාධියක් ලබනවා කියලා මං අහලා තියෙනවා ස්වාමීනි මේක ඇත්තද? ඔව් ඒක එසේමයි රාජකුමාරේ ඒක එසේමයි යම් කිසි කෙනෙක් කෙලෙස් තවන වැර ඇතුව නිවැරදි සිහියෙන් යුක්තව කටයුතු කරනවා නම් එයා චිත්ත ඒකාග්‍රතාවයක් ලබනවා. ඊට පස්සේ මේ ජයසේන කුමාරයා කියනවා ස්වාමීනි එහෙනම් මට ඔබ වහන්සේ යම්සේ අහලා තියෙන විදියට යම්සේ දේශනා කරලා තියෙන විදියට මට ධර්මයේ ටිකක් කියලා දෙන්න. එතකොට එතනදී පොඩි සංවාදයක් ගිහිල්ලා මේ භික්ෂුන් වහන්සේ තමන් දන්න විදියට දකින විදියට බණ ටිකක් කියනවා. බණ ටික කියලා ඉවරුනහම මෙයා කියනවා ස්වාමීනි යම් කිසි කෙනෙක් කෙලෙස් තවන වැර ඇතුව කාය ජීවිත අපේක්ෂාවෙන් කටයුතු කරාට චිත්ත ඒකාග්‍රතාවයක් ලබන්න බෑ. ලබන්න පුළුවන් කමක් නැහැ. ඒකට අභව්‍යයි කියලා ඒ රාජකුමාරයා නැගිටලා යනවා. ඒ වෙලාවේදී මේ අචිරවතී සමනුද්දේශ කියලා මේ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා අසන වෙච්ච සිද්ධිය ඔක්කොම ප්‍රකාශ කරා. ප්‍රකාශ කරාන් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුඹම උපමා නුඹම සාක්ෂි කොට මේ උපමාවෝ ජයසේන කුමාරයාට කිව්වනම් ඒ අසුරෙන් දහම කිව්වනම් ජයසේන කුමාරයා ඔබට පහදින මාර්ගඵලයක් ලබනවා. ජයසේන කුමාරයා කියන්නේ කාමයේ මැද ඉන්නේ කෙනෙක්. වස්තුකාම, ක්ලේශකාම, රන් රිදී මිල මුදල් පරිහරණය කරමින්, ඒවා හොයමින්, ඒවා ගවේෂණය කරමින් ඉන්න කෙනෙක්. එබඳු තැනක ඉඳමින් කාම පරිේෂණය කරන කෙනෙකුට චිත්ත ඒකාග්‍රතාවයක් ලබන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්. යම්කිසි දෙන්නෙක්, යාළුවෝ දෙන්නෙක් යනවා. ගිහිල්ලා කන්දක් ගාවට ගිහිල්ලා එක යාළුවේ කන්දක් යට ඉඳලා අනිත් කෙනා මේ ගල් පර්වතයේ උඩට නගිනවා. උඩ නැගලා මේ උඩ ඉන්න යාළුවා කියනවා මිත්‍රය මට ඉතාමත් ලස්සන වැව් පොකුණු වැව් මේ රමණීය වූ කැල සේම භූමි දකින්න ලැබෙනවා. ඕක බොරුවක්. ඕක වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම වෙන්නේ කොහොමද? ඔය එහෙම පේන්න විදියක් නැහැ කියලා අර යට ඉන්න කෙනා කියනවා. ඊට පස්සේ දැන් මෙයා මුකුත් කතා කරන්නේ නැතුව කන්දෙන් පහළට බැලලා අතත් අල්ලාගෙන උඩට යනවා. උඩට ගියන් පස්සේ අනේ මං නොදන්නාකම නිසා මම මෙහෙම වෙන්න බෑ කියලා කිව්වා. මම කන්ද යට ඉඳගෙන මේ මහා ගල් පර්වතෙන් මම අහුරාගෙන හිටියේ. ඒ නිසා මට මේක පෙවුනේ නැහැ. දැන් අරකින් උඩට ගියන් පස්සේ දැක්කා. ඒ වගේ යම් කෙනෙක් කාම මැදේ ඉඳගෙන කෙලස් කාමයන් වර්ධනය කරමින් ඉඳෙමින් යම් කෙනෙක් චිත්ත ඒකාග්‍රතාවයක් හෝ මේ ධහම දකින්න බෑ ඕවා වැරදි කියනවනම් ඒක අර වගේ බාල ක්‍රියා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා තව උපමාවක් පෙන්නනවා. ඇතෙක් දමණය කරන දන්ද භූමි සූත්‍රය කියලා කියන්නේ ඒක ඇතෙක් දමණය කරන විදිය පිළිබඳව. දැන් රජ කාලේ රජුරුවන්ගේ ඉතාමත් වටිනාම වාහනේ ඒ වගේම යුද ශක්තියක් තමයි මේ ඇතා කියලා කියන්නේ. මනාව පුරුදු පුහුණු කරපු දමණය කරපු ඇතා. ඉතින් යම් කිසි කෙනෙක් මේ කැලෑවේ ඉන්න හොඳ කුලයේ ශක්ති සම්පන්න ඇතෙක් දැක්කම රජුරෝන්ට කියනවා, ස්වාමීනි මෙන්න අහවල් ඉසව්වේ මෙහෙම ඇතෙක් ඉන්නවා, ඔබ වහන්සේගේ රාජ්‍ය කටයුතු වලට ඉතාම සුදුසුයි. එතකොට මේ රජුරෝ ඇතු අල්ලන කෙනාට කතා කරලා එයාට කියනවා, ඇවැත්නි අහවල් ස්ථානයේ ඇතෙක් ඉන්නවා, ඇත අල්ලගෙන ඉන්න කියලා. මෙයා කරන්නේ රජුරුවන්ගේ පුරුදු පුහුණු කරපු ඇතෙක් අරගෙන පිටේ නැගිලා කැලේට ගිහිල්ලා මේ ඇතා පුරුදු කරපු ඇතා මාර්ගයෙන් අර ඇතාගේ ගෙලේ මහා කඹයක් බැඳලා එළියට ඇද ගමට ඇදගෙන එනවා. ගමට ඇදගෙන ආවන් පස්සේ රජුරුවන්ට දෙනවා, ස්වාමීනි මෙන්න ඇතා ගෙනාව. ඇතා එළියට අවකාශයට ආවා. ඊට පස්සේ රජුරෝ ඇත්තු දමණය කරන කෙනා හස්ති දමකයට කතා කරලා කියනවා, ඇවැත්නි ඇතා මේ කැලෑ ගති සංසිඳවලා තිරිසන් ගති අයින් කරලා මිනිස්සයන්ට යෝග්‍ය වූ මිනිස්සයන්ගේ වැඩට සුදුසු ආකාරයෙන් මේ ඇතා දමණය කරා. එතකොට මේ හස්ති දමකයා ඉස්සරෝම කරන්නේ මොකද, මහා විශාල ටැඹක් පොළොව යට නොසෙල්වෙන විදියට හිටවලා මේ ඇතා විශාල කඹයකින් ගෙල ලං කරලම අර තැඹේ බඳින බැඳලා කෑම වතුර දෙන්නේ නැහැ. කෑම වතුර දෙන්නේ නැතුව මේ ඇතාට දිනපතාම ප්‍රිය වූ මුදු මොලොක්කු කීකරු වචන වලින් කතා කරා. මේ විදියට නිතරම හැමදාම කතා කර කර ඉන්න හැබැයි කණ්ඩ බොණ්ඩ දෙන්නේ නැහැ. ඊට පස්සේ යම් වෙලාවක මේ ඇතා මේ වචන අහන්න කියලා කන් යොමු කරොත් ඊට පස්සේ මේ හස්ති දමකයා විසින් වතුරයි තනමිටියයි පිළිගන්නවා. අන්න එතකොට යම් දවසක ඇතෙක් මේ තනමිටිය කාලා වතුර බිව්වොත් ඇත් ගෝපකයා හස්ති දමකයා දන්නවා මේ ඇතා දමනය කරන්න පුළුවන්, මේ ඇතා මෙල්ල කරන්න පුළුවන් කියලා. එහෙම නැතුව බොහෝ ඇත්තු ඉන්නවා කියනවා එහෙම්මම මැරිලා යනවා. කන්නෙත් නැ බොන්නෙත් නැ, ඒ තරම් අර කැලෑ ගති තිරිසන් ගති කෙලෙස් වැඩි. ඉතින් ඊට පස්සේ මේ ඇතාව තනකබලයි ඒ තනකොළ ආහාරයි ජලයයි පිළිගත්තා කියලා දැනගත්තන් පස්සේ ඊට පස්සේ මේ ඇතාව කරන්නේ ඒ ඇතාව නැගිටින්න ඉඳගන්න පුරුදු කරනවා. මේ ඇතා නැගිටින්න ඉඳගන්න පුරුදු කරනකොට මේ ඇතාගේ තියෙන අර සියලුම තිරිසංගති කැලෑගති කුලප්පු ගති පහළ වෙනවා. ඒ පහළ වුණාට මේ ඇතා දමනය කරන්න බෑ කියලා අත්හරින්නේ නැහැ. නැවත නැවත කිරීමෙන් නිතර කිරීමෙන් සකසා කිරීමෙන් අර ඇතා ඒකට හුරු වෙනවා. ඊට පස්සේ මේ ඇතා දෙවනි පියවරදී ඉදිරියට යන්න ආපසු වෙන්න පුරුදු කරනවා. මෙහෙම පුරුදු කරනකොට නොදන්නා දෙයක් කරනකොට නුපුරුදු දෙයක් කරන කෙනෙකුට යම්සේ අර කලබලකාරී බව විසුරුණු බවල් නොසන්සුන්කම එන්නේද අර සතාට එහෙමයි. නැවත නැවත කිරීමෙන් නිතර කිරීමෙන් සකසා කිරීමෙන් ඒකට පුරුදු වෙනවා. ඊට පස්සේ මේ ඇතා බර ඔසවන්න පුරුදු කරනවා. නුපුරුදු දෙයක් කරනකොට එන නුපුරුදු ගති මේ තිරිසංගත සතාට පහළ වෙනවා. ඒ නැවත නැවත කරනවා සකසා කිරීමෙන් පුරුදු වෙනවා. ඊට පස්සේ මේ ඇතාව නිවරදි උතුම් කීකරුභාවයේ පුරුදු කරනවා. ඒ හස්තියේ දමණය කරන ඇත් ගොව්ව වටේට හෙන්ඩු ඊතල වටේට අරගෙන මේ ඇතා ළඟ ඉඳිමින් ඇතාගේ හොඬේට මහ විශාල තෙබක් බැඳලා තියලා ඇතාගේ ගෙල මත පුරුෂයෙක් ඉඳවලා මේ හස්ති දමණය හස්තියා දමණය කරන ප්‍රධාන පුරුෂයා ඇතාගේ ඉස්සරහින් ඉඳමින් අර ඇතාට කුමන අරමුණකදීවත් නොසැලී ඉන්න පුරුදු කරනවා. ඒ ඇතාට ඊතල වලින් කඩු පහරවල් ඊතල පහරවල් ගහනවා. ඒ විතරක් නෙවෙයි බෙර හඬ හොරණෑ හඬ ශබ්ද යුද ගැතුම් හඬ මේ ඔක්කොම මේ ඇතාට ස්පර්ශ වෙන්න වෙනවා. ඒ හැම අවස්ථාවකම මේ ඇතාගේ හොඬ හෝ සෙලෙව්වොත් හෙන්දුවෙන් අයිනවා, කන් දෙක හෝ සෙලෙව්වොත් හෙන්දුවෙන් අයිනවා, නකුට හෝ අතපය හෝ ශරීරය හෝ නොසොල්වා ඒ හැම එකක්ම ඉවසාගෙන කුලප්පු නොවී ඉන්න තැනට මේ සතා පුරුදු කරනවා. දැන් මේ සතාට ඕනම එකක් ඉවසන්න පුළුවන්. අර වගේ යුද්ධ ගැටුම්, හඬ, ඊත් පහරවල්, කඩු පහරවල්, නපුරු කොට කියන භාෂාව, වචන, මේ හැම එකක්ම ඉවසලා අර දමනේ වෙච්ච ස්වරූපේ නේ. අන්න ඊට පස්සේ ඇතාව බාර දෙනවා, දැන් ස්වාමීනි රාජ්‍ය කටයුත්තට මේ සතා සුදුසු, මේ සතා දැන් කීකරුයි, මේ සතාගේ තිරිසංගති ගිහිල්ලා දන්ද භූමියට පත් වෙච්චි, දමණයට පත් වෙච්චි ඇතෙක් හැටියට රජුරුවන්ට බාර දෙනවා. ඉතින් අන්න දැන් බලන්න, තිරිසංගත සතෙක් අවිද්‍යා සහගත නීවරණ සහගත මනසකින් තිරිසංගති අයින් කරලා මිනිස්සයන්ට සුදුසු ආකාර ඉතා කීකරු භාවයෙන් දමණය කරපු හැටි. ඔන්න ඔය උපමාව බුදුරජාණන් වහන්සේ භික්ෂුවට උපමා කරගෙන අපිත් මේ වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් රාග දේශ මෝහ සහිත ඉන්න මනසක්, පෘථග්ජන මනස කියලා කියන්නේ. මෙන්න මෙහෙම පෘථග්ජන ලෝකේ කෙලෙස් බරිතව ඉන්න හිතක් තමයි අපිට අර කැලේ ඉන්න තිරිසන් සතා වගේ. එබඳු හිතක් දමනය කරන්න බුදුරජාණන් වහන්සේ, දැන් බුදුදහමේ බුදුරජාණන් වහන්සේගෙන් මේ දහම ආපු කෙනෙක් ධර්මයේ අහලා හිතනවා ඇත්තටම මේ දහම ඉතාමත් වටිනවා, මේ ගිහිගේ ඉඳගෙන මේක කරන්න පුළුවන්කමක් නැහැ, ඒ නිසා මං මේට සුදුසු පරිසරයක් හොයාගන්න ඕනේ කියලා මේ ශාසනයට ඇතුල් වෙනවා. අන්න ඒක කියනවා අර ඇතා කැලෙන් එළියට ආවා වගේ මේ පෘථග්ජන කෙනත් මේ ශාසනයට, අභ්‍යවකාශයට, මේ ශාසනයට ඇතුල් වුණා කියලා කියනවා. ඊට පස්සේ මේ ඇතාව අර විශාල ටැඹක බැඳලා දමණය කරන්න සකස් කරා වගේ බුදුරජාණන් වහන්සේ මේ පෘථග්ජන මනස හදන්න සිහිය නැමැති රැහෙනින් සතිපට්ඨානෙ නැමැති ටැඹේ බදේ බැඳලා මුලින්ම අපිට කියන්නේ මොකද්ද? දෙන්නේ මොකද්ද? සීලය. සීලය ටික දෙනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ශික්ෂාපද ටික අනුමාත්‍ර වූ වරදේ බය දකිනින් සමාදන් වෙච්ච ශික්ෂාපද ටික දැඩියවගෙන හික්මෙන්න කියලා. දැන් මේ සීලය රකින්න පුරුදු වෙන්න ඕන. මේ ශික්ෂාපද ටික රකින්න අපිට අමාරුයි, කරන්න බෑ, කැඩෙනවා, වෙහෙසයි කියලා හිතෙනවා, අමාරුයි කියලා හිතෙනවා. මේ ඇයි? අපි තුල තියෙන කෙලෙස් නිසානේ. දැන් අපි සීල් රකින්න පුරුදු වෙනවා. මේ අපිට තියෙනවා නම් දස සීලේ රැක ගන්න උත්සාහවත් වෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා නම් සේකියාපද ටික. ඒ සේකියාපද ටික රැක ගන්න පුරුදු වෙනවා. දැන් මේ සීලේ රැක ගන්න යනකොටත් අර වගේම අපිටත් අර පුරක් පුතක් යන කෙනාට මේක නුපුරුදු දෙයක් නිසා මේක බෑ කියලා හිතෙනවා, එපා වෙනවා කියලා හිතෙනවා, එහෙම නැත්නම් නැවත කැඩෙනවා, කැඩි මෙයා මේක පුරුදු කරනවා. අන්න පුරුදු කරාම දැන් එයාට සීලය පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. සීලය හොඳට රැක ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. එබඳු කෙනාට කියනවා මේ සීලය කැඩෙන තව හේතුවක් තියෙනවා. මොකද්ද? ඉන්ද්‍රිය සංවරය. ඒ නිසා දැන් අපිට පෙන්නනවා මේ ආයතන ටික සංවර කරගන්න හැටි. දැන් මේක අපිට දැන් ඇහැ අරමුණු කරගෙන රූප දකිනකොට, රූප බලනකොට අපිට මේ සත්ව පුද්ගල භාවයෙන් අරමුණු ඇවිල්ලා රාග දේශ මෝහ එන එක අයින් කරලා ඇහැ මුල් කාරණාව කරගෙන අපි රූප දකිනකොට ලෝභ දේශ මෝහ ඇති නොවන විදිහට මේ ඇහෙන් කටයුතු කරන්න අපි පුරුදු වෙනවා. ශබ්දයක් අහනකොට ඒ ශබ්ද කෙරෙහි අපිට මුලාව ඇති නොවන විදිහට ලෝභය, ද්වේෂය ඇති වෙනවනම් ඒක හඳුනාගෙන ඒක ඇති නොවන විදිහට කටයුතු කරන්න පුරුදු වෙනවා. ඊට පස්සේ මේ විදිහට ගන්ධයක්, රසයක්, ස්පර්ශ ආයතන හයෙන්ම අපිට දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වෝනේ අපිට මිනිස්සෙක් හම්බෙන තැන තියෙන්නේ මේ ධාතු ටික කියලා අපි මූලික අවබෝධය ගත්තාම දැන් අපි ඒ විදිහට ඇහැ පරිහරණය කරන්න පුරුදු වෙනවා. ශබ්දයක් ඇහෙනකොට ආහවලා කතා කරා, මේ අහවල් කෙනා අහවල් දේ හඬයි කියලා අපි ගන්නෙ නැතුව මෙතන තියෙන්නේ ධාතු ටිකක් කියලා ඒ විදිහට සබ්දේ ආරම්භනේදී පවතින ඇත්ත දකින්න පුරුදු වෙනවා මේ ආයතනේ හරහා. එතකොට මොකද වෙන්නේ? මේ ආයතන ටික රැකෙනවා. ආයතන ටිකෙන් කෙලෙස් වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට මේක දැන් අපි පුරුදු වෙන්න ඕන එක. දැන් අපි ඔතන නෙවෙයි ඉන්නේ. අපි හැමදාම ඉන්නේ පුරුද්දට. ඇහෙන් රාග දේශ මෝහ සහිතව අවිද්‍යාවෙන් රූප ශබ්ද හඬ තමයි පුරුදු වෙලා තියෙන්නේ. දැන් අපිට කවදාවත් මෙතන ඉඳන් අපි කියමුකෝ අහවල් තැනට ගාල්ලට යන්න ඕනේ කියලා. මේ යන ගමනේදී අපි හැම වෙලාවෙම ආශ්‍රවයන්ගෙන් ඒ පුරුදු අනුව තමයි මේ ආයතන පරිහරණය. දැන් අරක අමාරු. දැන් මේක පුරුදු කරන්න වෙනවා. ඇහැ සංවර කරගෙන යන්න ටික ටික අපි පුරුදු වෙනවා. එහෙම එහෙම පුරුදු වෙනකොට මේක අමාරුයි කියලා හිතෙනවා, බෑ කියලා හිතෙනවා, කම්මැලිකම ඇති වෙනවා, තරහා එන්න පුළුවන්, එහෙම හිතේ විසිරුණුකම එන්න පුළුවන්. මේ හැම එකක්ම හඳුනාගෙන ඉවරලා ඊට පස්සේ යා මේ කන රැකගෙන යන්න පුරුදු වෙනවා. අර ඇතා පුරුදු කරා වගේ අපිත් මේක ටික ටික පුරුදු කරනවා. ඒක බැරි නම් ආරාමයේ තුල ඉන්නකොට, යම් සේනාසනයේ තුල ඉන්නකොට කොහොමද මේ ඇහැ සංවර කරගන්නේ කියලා සක්මන් කරමින් එදිනෙදා වත්පිළිවෙත් කරනකොට, ආහාර පාන අනුභව කරනකොට, එහෙම නැත්නම් තමන්ගේ මේ සිවුරු ආදී මේ චීවර හෝදනකොට, පරිහරණය කරනකොට ටික ටික පුරුදු වෙනවා. අන්න මේ පුරුදු වීම අපිට අවශ්‍යයි. මේ පුහුණුව අනිවාර්යෙන් අවශ්‍යයි. දැන් බලන්න ඔය සංදර්ශන පවත්වන මැජික්, ඔය මොනවාද මේ සර්කස් සංදර්ශන පෙන්වන අය, සමහර අය මේ කම්බි කූරේ අර බයිස්කල් පැදගෙන යනවා දැකලා ඇති. දැන් මේක හැමෝටම කරන්න බෑනේ. නමුත් එයා ඒක නැව වැටි වැටි නැවත නැවත පුරුදු කරලා නැවත නැවත කිරීමෙන් පහසුවෙන් එයාගේ යනවා. අපිට නම් අවදාවත් කරන්න පුළුවන්කමක් නැහැ නේ. දැන් එතකොට මේ මනසත් ආන්ගේ වගේ අපිට අවශ්‍යතාවය තියෙනවනම්, උවමනාව තියෙනවනම් මේ ටික අපිට කරන්න පුළුවන්. ඒ නිසා දැන් මේකට පුරුදු වෙන්න ඕනේ. පුරුදු වෙන්න නම් අපි ප්‍රායෝගිකව ඇහැ පරිහරණය කරන තැනදී අපි අර මුලාසහගත නොවි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ආකාරයට සතිපට්ඨානි සිහියෙන් යුත්තව මේ ආයතන පරිහරණය කරන්න පුරුදු වෙනවා. අන්න එහෙම කෙනාට කියනවා දැන් ආයතන 6 පරිහරණය කරන්න පුරුදු වෙනවා. ඊට පස්සේ ආහාර පාන ගන්නකොට, භෝජනේ මත්තන්නේ කෑම බීම ගන්නකොට, ආහාර පාන හොයන්න යනකොට, ඒවා වළඳනකොට, පිළිගන්නකොට, මේ හැම මොහොතකම ඒ කුමක් සඳහාද මේ ආහාර සොයන්නේ, කුමක් සඳහාද මේ ආහාර ගන්නේ කියන අදහස සිහියේ ඇතුළු ආහාර පාන ගන්න පුරුදු වෙනවා. ඒකත් අමාරුයි. ආහාර ටිකක් ගන්නකොට එහි තියෙන රසය නිසා හෝ නීරස භාවය නිසා හෝ ලෝභය හෝ ද්වේෂය එනවා. ඒ තුල අපිට මේ සත්වපුද්ගල භාවය අදහස එනවා. එහෙම එන්නේ නැතුව මෙතන තියෙන්නේත් අපි ධාතු කර්මස්ථානයේ වඩන කෙනාන, පිළිකුල් භාවනාව කරන කෙනාන, ඒ අරමුණම පිළිකුල් අරමුණ තුලම ඉඳගෙන, එහෙම නැත්නම් ඒ ආහාර ටිකක් ධාතු වශයෙන්ම බලමින් මේ ආහාර ටික ගන්න, මෙතන මම පුද්ගලයෙක් ඉන්නව නෙවෙයි, මෙතන තියෙන්නේ ධාතු ටිකක් හැටියට දැකලා අන්න එහෙම දකිමින් ආහාර ගන්න පුරුදු කරනවා. ඒකත් ටික ටික පුරුදු වෙන්න ඕන. අමාරුයි. ටික ටික ඉස්සරලා ආහාර ගන්න වෙලාවේ විනාඩි 5ක් විතර ඒක පුරුදු කරනවා. මෙහෙම ටික ටික පුරුදු කරන එකට කියනවා ඊට පස්සේ නිදිවැරීමේ යෙදෙන්න පුරුදු වෙන්න. දවල් කාලෙත් සක්මණින් වාඩි වෙලා ඉඳිමින් අර කමටහන පුරුදු කරනවා. රාත්‍රී කාලෙත් නිදිමත ආවට, නීවරණ ආවට ඒවට ඉඩ දෙන්නේ නැතුව එයා හැම වෙලාවෙම තමන්ගේ අර නීවරණ ටික හඳුනාගෙන මේ වයින් හිත පිරිසුදු කර කර ධාතු කර්මස්ථානයේ නම් වඩන්නේ. ඒ ධාතු කර්මස්ථානයේ තුලම මන ඉන්න පුරුදු කරනවා. නිදිවැරීමට පුරුදු කරනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ පෙන්නවා එහෙම පුරුදු වෙච්ච කෙනාට සති සම්පජඤ්ඤය. අපි මේ ශරීරය පරිහරණය කරන හැම මොහොතකම ඉරියව් හතරේදී දැන් වාඩි වෙලා ඉන්නකොට මේක තමන් සිහියෙන් සිහිය පුරුදු කරනවා. මේ වාඩි වෙලා ඉන්නකොට සිහියෙන් ඉන්න. පුද්ගල භාවයේ ඇසුරු වෙන්න නොදී ඒ ධාතු කර්මස්ථානයේ වඩනවා නම් එයා මේක ධාතු වශයෙන්ම දකිමින් වාඩි වෙලා ඉන්නකොට පුරුදු වෙනවා. ඊට පස්සේ ගමන් කරනකොට නිදා ගන්න ඉන්නකොට ඊට පස්සේ එහාට මෙහාට යනකොට කෑම බීම කනකොට අර අපිට මේ චතු සම්පජන්නේ පෙන්වන්නේ ආලෝකිතේ විලෝකිතේ සම්මිඤ්ඤිතේ ප්‍රසාරිතේ අභික්ඛන්තේ පටික්ඛන්තේ ඊට පස්සේ සංඝාටිපත්ත චීවර ධාරිනේ යම් යම් ආකාරයකින් මේ කය පිහිටා සිටිනවද පුරුද්දට වෙන්න දෙන්නේ නැතුව සිහිය පිහිටවාගෙනම කරන්න පුරුදු වෙනවා. මෙන්න මේ ටික හොඳට පුරුදු වෙනවා. මෙන්න මේ ටික පුරුදු වුණාම දැන් එයා ඒව කරනකොට එයාට නුපුරුදු දෙයක් කරනකොට එන අර නීවරණ ටික එනවා. කම්මැලිකම එනවා, හිතේ විසිරුනීම එනවා. ඒව ටික හඳුනා ගන්න. මම ඒ ටිකට මම වෙනම ටිකක් අපි මම මතු කරලා පෙන්නන්නම්. අන්න මේ විදිහට මේ ප්‍රායෝගික වැඩපිළිවෙල කරගෙන යනකොට හිතේ උපදින නීවරණ හඳුනාගෙන අපි මේ වැඩි යුතු ධර්මයේ තමන්ගේ කමටහනම අර වගේ පියවරෙන් පියවර කරන්න ඉන්ද්‍රිය සංවරය ටික ඇති කරගන්න සීලය රකින්න පුරුදු වෙන්න ඒ වගේම එදිනෙදා කටයුතු කරන කුදුමහත් කටයුතු සිහිය යොදාන කරන්න පුරුදු වෙන. ඉතින් මෙන්න මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ ටික හොඳට පුරුදු පුහුණු උනන් පස්සේ එයාට අර නීවරණ ටික යට ගියන් පස්සේ නීවරණ බලපෑම අඩු වුණාම මේ නාම රූප දෙක හොඳට වෙන් වෙලා පේනවා. එතකොට එයාට මේ නාම රූප දෙකේ ප්‍රත්‍ය හොඳට පේනවා. ඊට පස්සේ එයාට සිහිය අමාරු නෑ, එළඹ සිටිනවා. එයාට සිහියෙන්ම කටයුතු කරන්න පුළුවන්. දැන් අපි මුලා සහගතව පුරුද්දට කරන දේ එයා හැම වැඩක්ම කරන්නේ ඊට පස්සේ සිහිය මුල් කරගෙනමයි. එයාට සිහිය නැතුව යමක් වුණොත් ඒක දැනෙනවා. කෙලේශයක් ඉපදිච්ච ගමන් ඒක තේරෙනවා. වැඩුණු මනසකට පිරිසුදු හිතකට ඒක තේරෙනවා. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ හිතත් අර වගේ ක්‍රමානුකූලව ටික ටික මේ විදිහට දමණය කරන්න කියලා. ඉතින් ඕක තමයි අපිට අර ප්‍රායෝගික තියෙන වැඩපිළිවෙල. දැන් ඒකෙදී අපිට වඩන්න තියෙන්නේ මතු කරගන්න කියලා තියෙන්නේ මුලින්ම අපිට රූපය පිළිබඳව. ඒ රූපය පිළිබඳව දැන් පිළිකුල් වශයෙන් භාවනා කරන අය ඒ කර්මස්ථානය හොඳට අහගෙන ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ධාතු වශයෙන් වඩන කෙනා ධාතු වශයෙන් හොඳට ඒ කමතහන ඉගෙනගෙන දැන් අර නාම ධර්ම ටික අපි ඉස්සරලා දැනගන්න ඕනේ. දැනගෙන තියාගෙන ඉන්න කෙනාට අමාරුවෙන් මේක කරන්න ඕනේ. අර අපි ධාතු කර්මස්ථානයේ නම් මේක තුලින් රූපය හොඳට අවබෝධ වෙනකොට අර නාම ධර්ම ටික මතුවෙනවා. එයාට අපි ස්කන්ධ වශයෙන් ගත්තොත් එයාට එක්කෝ රූපයේ ඇසුරවන පවතින වේදනාව ප්‍රකට වෙනවා. එහෙම නැත්නම් එයාට හිත ප්‍රකට වෙනවා. මේ දකින බව කියලා කියන්නේ ඇහැට අයිති එකක් නෙවෙයි. ඒ බාහිර රූපයට අයිතියකුත් නෙවෙයි. පෙනෙන සිද්ධිය කරන්නේ මේ හිතෙන්නේ. මේ හිතක් නෙමේ උපදින්නේ. මේ හිතට අරමුණු වෙලා තියෙන්නේ මෙන්න මේ වර්ණ රූපේ. ඒ වර්ණ රූපේ මේ අනාත්ම වූ මේ චක්කු ප්‍රසාදයේ ගැටීම නිසායි මෙහෙම හිතක් ඉපදුනේ. හිත ඉපදුනහමයි යමක් මට පෙවුනා කියන්නේ කියලා යාට අර රූපේ පිළිබඳව කෙලෙස් හොඳට යට ගියන් පස්සේ අර නාම ධර්ම ටික පේනවා. එක්කෝ යාට හිත ප්‍රකට වෙනවා. එහෙම නැත්නම් වේදනාව ප්‍රකට වෙනවා. එහෙම නැත්නම් සංඥාව ප්‍රකට වෙනවා. ඔය ටික තමයි මුලින් ප්‍රකට වෙන්නේ. ඊට පස්සේ යාට ඒ එකකින් හරි නාම ධර්ම හොඳට ප්‍රකට වුණා. මේ අනුසාරයෙන් අනිත් ටිකත් අනිත් නාම ධර්ම ටිකත් වැටහෙනවා. එකක් හරි හරියට දැක්කොත් එයාට අනිත් ඒවා පිළිබඳව අමුතුවෙන් බලන්න දෙයක් නැහැ. දැන් මේ වඩාගෙන යන කමඨහන් පිළිබඳව මට චුට්ටක් කිව්වනම් හොඳයි හැමෝම. ඒ කියන්නේ මේ මේ මෑණියෝ වඩන්නේ මේ සාමාන්‍ය රූපයේ පැත්තෙන් ධාතු වශයෙන්ද පිළිකුල් වශයෙන්ද ඒ වගේ මං අහන්නේ. ධාතු වශයෙන්. මේ මෑණියෝ. අර මෑණියෝ. භාවනා වශයෙන් දැනට කරගෙන යන්නේ මේ කමන්නේ කරන දේ කිව්වහම හරි. ඈ ධාතුක මානසිකාරය. ඔය මෑණියෝ. ඈ ආනාපාන සතිය. ආනාපාන සතිය විතරමද කරන්නේ? එක භාවනා වාරයකට ඔය ඒ ටික ඔක්කොම කරනවද? කලින් කල කරනවා. ඈ ටිකෙන් ටික. එතකොට සාමාන්‍ය මේ සමත කමටහනක් හැටියටත් මොන හරි කරනවද හැමෝගෙම? බුදුගුණ. එහෙම නැහැ. කෙලින්ම පටන් ගන්නෙම ධාතු කර්මස්ථානෙන්ද? ඔය මෑණිවරු. මෛත්‍රී භාවනා. ඒකම තමයි කරන්නේ නේ. ඉතින් මෑණියෝරු ඉලක්ක කරගෙන මං කරන්නේ ඈ. එතකොට දැන් මෙහෙමයි මේ අපි කර්මස්ථානයක් වඩනකොට සමතක හිත සමාධිමත් කිරීම සඳහා යම් කර්මස්ථානයක ඒ කියන්නේ යම් මානසිකාරයක් යෙදෙන්න ඕනේ. සම් විපස් සමාධිය විදර්ශනා කියන මේ දෙක එකට යන්න තියෙනවා. සමහර විට අපි වඩන එකම කර්මස්ථානයේම සමාධිය ගුණය දියුණු කරන්නත් පුළුවන් විදර්ශනාවට හරවා ගන්නත් පුළුවන්. එහෙම නැතුව කෙනෙකුට පුළුවන් සමත කමඨහනක් වශයෙන් වෙනම කමඨහනක් වඩලා හිත සමාධිමත් කරගෙන විදර්ශනාවට යන්න. එහෙම පුළුවන්. ඒට හේතුව තමයි හිතේ සමාධි ගුණය නැතුව මේ විදර්ශනාව කියන එක කරන්න අමාරු. පරමාර්ථ ධර්මයන් අවබෝධ කරගන්න බෑ සමාධි ගුණයක් නැතුව. සමාධිය කියලා කියන්නේ වෙන මොනවත් නෙවෙයි අපි තුල තියෙන මේ මනස ආවරණය වෙලා තියෙන මේ ඇත්ත රූපයේ පිළිබඳව පෙන්වපු මේ ධාතු ටික මතුවෙලා පේන්නේ නැහැ. පේන්නේ නැති ආවරණ ධර්ම ටිකක් තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද আদি මේ නීවරණ ටික. මෙන්න මේ නීවරණ ටික යටපත් කර ගැනීම තමයි සමාධියෙන් කරන්නේ. ඒ යටපත් කිරීම කරොත් අර කියපු දුක්ඛ සත්‍ය පිළිබඳව අර අපි ධාතු වශයෙන් වඩනවා නම් ඒ ධාතු වල යථා ස්වභාවය හොඳට වැටහෙනවා. එහෙම නැති වුණොත් අපිට මේ ධාතු වැටෙන්නේ අර සම්මුතියට කලවම් වෙලා. පඤ්ඤාප්තියට ඒක ඇතුලේමයි මේ ධාතු ටික වැටෙන්නේ. හරියට ධාතුන්ගේ නියම ධාතු ගුණය වෙන් වෙලා පේන්නේ නැහැ. සමාධිය මදි වෙනවා. ඒ නිසා අපි සමත කමඨාණක් වශයෙන් උත් යමක් වැඩි යුතුයි. ඒක පිළිබඳවත් මම එදා මතක් කරලා තියෙනවා. ඒකට මෛත්‍රී භාවනාව බුද්ධානුස්සතිය හෝ වඩන්න පුළුවන්. එහෙම නැත්නම් ධාතු කර්මස්ථානීයම ඒකේ පරමාර්ථ ධර්ම මෙනෙහි කරන්නේ නැතුව. ඒ වගේ අර අපි මේ මේ සෝභාන අර පඤ්ඤාප්ති ලක්ෂණේ මෙනෙහි කරනකොට ඒකෙනුත් සමාධිය උපදිනවා. දැන් අපි කියමුකෝ ධාතු වශයෙන් වඩන්න මේ කොටස් 40 ගත්තොත් මුල් පංචකය කේසාලෝ මානකා දන්තා තචෝ කියන මේ තච පංචකය අරගෙන ඒ තච පංචකයේ හොඳට කේසා කියනකොට හොඳට කෙස් අරමුණු කරන්න අර අපි ඇහෙන් දකිනවා වගේ හිතට වැටහෙනකම් කේසා කේසා කියලා මෙනෙහි කරනවා. ඊට පස්සේ ලෝමා කියන එකත් ඒ විදිහට මේ නිමිති හොඳට ඇහෙන් බලලා අරගෙන ඇස් දෙක පියාගත්තාම ඇහෙන් දැක්කා වගේම හිතට වැටහෙනවා. ඒ විදිහට වැටහෙනකම් ලෝමා ලෝමා කියලා මෙනේ. ඒ විදිහට කේසා ලෝමා නකා දන්තා තචෝ තචෝ දන්තා නකා ලෝමා කේස. මේ විදිහට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ඒ කොටස් ටික හොඳට අරමුණු වෙන විදිහට මනස පිට යන්න නොදී සිහිය පවත්වා ගැනීමෙන් හිත සමාධිමත් වෙනවා. අන්න ඒ හිත සමාධිමත් උනන් පස්සේ එතන තියෙන ධාතු ටික මතු කරගන්නවා. ඒ කෙස් කියන කොටසේ අපි පඨවි ධාතු නම් ඒ පඨවි ධාතුවේ ලක්ෂණය තද ගතිය කියන එක අරමුණු කරන්න පුළුවන් පුරුදු වෙනවා ඉස්සෙල්ලා ශරීරයට හිත යොමු කරගෙන. මම අර කියලා දීලා ඇති මේ අපිට මේ මහා භූත කියනවා දැනෙන්නේ කාය විඥානයේ හරහා. එතකොට ඒ කයට දැනෙන්නේ. දැන් මේ මහා භූත ප්‍රකට කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ආනාපාන සතිය මුල් කරගෙන, තව එකක් තමයි ශරීරයට හිත යොමු කරගෙන මේ ධාතු ටික මතු කරගන්න. මේ ධාතු දැන් හැමෝම ධාතු කර්මස්ථානය වඩන නිසා ඒ පැත්තෙන් මම මතක් කරන්නම්. මේ අපිට රූපයේ පිළිබඳව උපාදාය රූපයි මහා භූතයි කියලා කොටස් දෙකකට තියෙනවා. එයින් මහා භූත අපිට දකින්න අරමුණු කරන්න ලේසි ඕලාරිකයි. ඒ නිසා මේ සතර මහා ධාතු මහා භූත ටික හොඳට ප්‍රකට වුණාම ඒකත් ඇති අපිට රූපයෙන් මිදෙන. අය වෙන මොකවත් අවශ්‍ය නැහැ. ඒකම ඇති යාට ඒ නුවණම අනිත්‍ය වටත් එයාට වැටහෙනවා. දැන් මෙතන තියෙන කෝප්පේ කියලා අපිට හම්බෙන තැන මෙයා මේ කෝප්පේ පටවි ධාතු ටික දැක්කොත් ඔය ඇසුරු කරගෙන තියෙන තව ධාතු තියෙනවනේ. මොනවද? ආපෝ ධාතුව තියෙනවා, තේජෝ ධාතුව තියෙනවා, වායෝ ධාතුව තියෙනවා, තව වර්ණ ගන්ධ රස ඕජගෙන උපාදාය රූප ටිකක් තියෙනවා. මේකේ තියෙන පටවි ධාතුව හරියට දැක්කොත් එයා ඉතුරු ටික ගන්නවද කෝප්පේ කියලා? නෑ. එහෙම නැත්නම් ඒක මම දැක්කා කියලා හරි ගන්නවද? නෑ. එකක් දැක්කොත් එයාට අනිත් ඒවා පිළිබඳව නුවණ එනවා. ඒ නිසා එකකින් හරි කමන්නේ හරියට ඒ ධාතු ටික අවබෝධ කරගන්න. මම ඒ ධාතු ටික අවබෝධ කරගන්න මේ දෙයක් කියනනම් ඒ කියන්නේ මේ පඤ්ඤාප්තියට අහු නොවි මෙතන තියෙන පරමාර්ථ ලක්ෂණයම ප්‍රකට කරගන්න. දැන් අපිට මේ කෝපය කියලා හම්බෙන එකේ මං අහුවොත් මේ කෝපය කියලා කියන එක නාම ධර්මයක්ද රූප ධර්මයක්ද? දෙකෙන් රූපේකුත් නෙවෙයි. එතකොට ඒ කෝපය කියලා කියන්නේ හුදු සම්මුතිය, පඤ්ඤාප්තිය. එතකොට මෙතන තියෙන්නේ මොනවද? ධාතු ටික. පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ සතර මහා ධාතු ටික යම් ආකාරයකට හැඩයකට ගොඩ නැගුණාම අපි ඒකට නමක් දෙනවා කෝප්පේ කියලා. ඒ වගේ තමයි අපිට දැන් ලෝකයේ හම්බෙන මේ රන් රිදී මුල මුදල්, ගේදොර ඉඩකඩන්, සත්ත්ව පුද්ගලයෝ කියන හැම තැනකම රූපය ගත්තාම පුටුව කියලා හම්බෙන තැන තියෙන්නේ එතන සත්‍ය පුටුව කියන එක නෙවෙයි රූපේ. නේ? එහෙම නැත්නම් අපිට පොතක් හම්බෙනවා, මල් පෝච්චියක් හම්බෙනවා, මේ රූපය කියන්නේ ඒක නෙවෙයි. එතකොට ගොඩක් දෙනෙක් බලන්නේ දැන් කෝප්පේ කියන අදහස, කෝප්පේ කියන එක රූපේ කියලා හිතාන මේ කෝප්පේ පටවි ආපෝ තේජෝලින් යුත්තයි මේක, මේ විදිහට මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා ඒ විදිහට බලනවා. ඒක සම්පූර්ණම වැරදි. එතකොට එයා ඒ පඤ්ඤාප්තිය ඇතුලේ හිර වෙලායි ඉන්නේ. එයා කවදාවත් රූප ධර්මේ මතු වෙලා නැහැ. එහෙනම් අපිට ලෝකයේ අපිට ලෝක විවහාර භාෂාවෙන් මොකක් පෙන්වුවත් එතන තියෙන රූපේ මේකයි කියලා කියන්න පුළුවන්. එතකොට තමයි එයාට සම්මුතිය අයින් වෙලා රූපේ ප්‍රකට වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මේ රූපය පිළිබඳව පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ලක්ෂණ හතර අපි ඉස්සෙල්ලා දැනගෙන තියෙනවා, අහලා තියෙනවා. ඒ ලක්ෂණ හතර දැනගෙන ඒක අපි ශරීරයට හිත යොමු කරලා හෝ ආනාපාන සතිය මගින් යොමු කරන්න පුළුවන්. ආනාපාන සතියෙන් අපි මේ ධාතු ටික මතු කරගන්න හැටි මං එදා කිව්වද? නෑනේ. ඒක මෙන්න මෙහෙම මං එහෙනම් ආනාපාන සතිය තුලින්ම මේ නාම රූප දෙකම ප්‍රකට කරගන්න හැටි කියන්නේ. දැන් භාවනාවට වාඩි වෙලා පූර්වකෘත්‍ය කරලා සති නිමිත්තේ නාසිකාග්‍රය හෝ මුඛ නිමිත්තේ මේ ආස්වාස ප්‍රාස්වාස ගැටෙන තැන හිත තියාගෙන ආනාපාන සති සමාධිය දැන් වඩනවා. එතකොට ඒ ආනාපාන සතිය සමාධිය වඩනකොට එතන තියෙන ධාතු වශයෙන් හෝ අනිත්‍ය දුක්ඛ වශයෙන් හෝ එහෙම බලන්න යන්නේ නැහැ. ආස්වාසය ගැටෙන තැනට සිහිය යොමු කරගෙන ඉඳගෙන මේ ආස්වාසයි කියලා දැනගන්නවා, මේ ප්‍රාස්වාසයි කියලා දැනගන්නවා. ඒක දීර්ඝව වෙනවා නම් ඒ බව දගෙනවනවා, කෙටිව වෙනවා නම් ඒකත් දගෙනවා. මේ ආස්වාස ප්‍රාස්වාස මුලින් අපි පුරුද්දට අසිහියෙන් කරපුදී දැන් හැම ආස්වාසයක්ම හැම ප්‍රාස්වාසයක්ම සිහිය නැමැති ධර්මය තුලින් කරන්න පුරුදු වෙනවා. ආස්වාසයේ සිහියෙන් කරන්න පුරුදු වෙනවා. වැටහුණාද ඒක? ඒ විදිහට හැම හුලන් දැල්ලකටම මුලාවට යන්න නොදී අවධානී දැනුම් සහිතවම ඒ ආස්වාස ප්‍රාස්වාසයේ ක්‍රියාවලියට හිත යොමු කරගෙන ඉන්නකොට හිත සමාධිමත් වෙනවා. හැබැයි ඕක අපිට පහසුවෙන් බෑ. ඒ තුල දැන් කරගෙන යනකොට කම්මැලිකම එනවා, උද්දච්චය එනවා, වෙනත් විතර්ක එන්න පුළුවන්. ඒ විතර්ක හඳුනාගෙන ඒවට ඉඩ නොදී, ඒවා අපි සාකච්ඡා ස්වරූපෙන් කතා කරමු, ඒවට ඉඩ නොදී දැන් තමන්ගේ අරමුණ තුලම හිත පැවැත්වීමෙන් හිත සමාධි වෙනවා. සමාධිය කියලා කියන්නේ මොකද්ද? එක අරමුණක් තුල මනස වැඩි වේලාවක් පවත්වන්න පුරුදු වෙන එකටයි සමාධිය කියලා කියන්නේ. එතකොට අන්න එහෙම දැන් අර හිතේ විසිරුණු ගතිය අයින් වෙලා තමන්ට තේරෙනවා හිත දැන් එකඟ වුණා, සමාධි වුණා කියලා. එහෙම සමාධි වුණාන් පස්සේ ඔන්න දැන් අපි ඔතනින් ධාතු ටික මතු කරගන්න. දැන් අර ආස්වාස ප්‍රාස්වාස සම්මුත් පඤ්ඤාප්තිය මෙනෙහි කරපේක අයින් කරලා මේ ආස්වාස ප්‍රාස්වාස දැනෙන තැන අරමුණු කරගෙන දැන් අපිට මෙතන හොඳටම ප්‍රකටව පේනවා මේ චංචල ආස්වාස ප්‍රාස්වාස වර සුලඟ චලණය වෙන ගති, සෙලවෙන ගති ප්‍රකට වෙනවා. මේ මොකද්ද? වායෝ ධාතුව. හොඳට මේ එතන තියෙන වායෝ ධාතුව අරමුණු කරන්න පුරුදු වෙනවා. අර ඒක අරමුණු කරන්නේ කොහොමද? වායෝ ධාතුවේ ස්වභාවය තමයි හමන, පිම්බෙන, හැකිලෙන, සෙලවෙන, චංචල වෙන ගතිය. මෙතන හොඳට සිහිය පිහිටුවාගෙන හිටියාම අන්න ඒ ලක්ෂණය තමන්ට තේරෙනවා. එතනින් මම ප්‍රකට කරගන්නවා මොකද්ද? මේ වායෝ ධාතුව කියලා. හොඳට වායෝ ධාතුවේ අර ආස්වා සම්මුතිය අයින් කරලා එතන වායෝ ලක්ෂණයම අරමුණු කරන්න පුරුදු වෙනවා. එහෙම හොඳට අරමුණු කරන්න පුරුදු වුණාන් පස්සේ ඊට පස්සේ දැන් තමන් හිත යොමු කරගෙන ඊට පස්සේ මෙතන දැනෝ සීතල උණුසුම. සුරං රැල්ල වදිනකොට එක්කෝ උණුසුම් ගතිය සීතල දැනෙනවා. මේ ආස්වාසිය තුලම තියෙන මොන ධාතුවද? තේජෝ ධාතු. අන්න තේජෝ ලක්ෂණය දැන් කාය විඥානයේදී දැනෙනවා. අපි ඕක ඔය විදියට බලන්න පුරුදුනේ නැහැ. උණුසුමක් දැනෙනකොට, තද ගතියක් දැනෙනකොට අපි ඒකට අර සම්මුතිය ගැට ගහලා තමයි බලන්න පුරුදු වෙන්නේ. අත හැප්පුණා, කෝප්පේ ගත්තා, එහෙම නැත්නම් ගලක් කෑගුණා, මේ විදියට ඔය විදියට සම්මුතිය යට ගහලා බැලුවේ. දැන් හොඳට අර උණුසුම සිසිල දැනෙනකොට ඒක පුද්ගල භාවය අයින් කරලා මෙතන පරමාර්ථ රූපේ අරමුණු කරන්න පුරුදු වෙනවා. තේජෝ ලක්ෂණය හොඳට අරමුණු කරන්න පුරුදු නම් පස්සේ, ඒක හොඳට වැටහුණාන් පස්සේ ඊට පස්සේ යා හොඳට හිත යොමු කරගෙන ඉන්නකොට තේරෙනවා මෙතන හැපෙන ගති, ආස්වාසේ පාස්වාසේ හැපෙන ගති, තද ලක්ෂණේ, පඨවි ධාතුවේ ලක්ෂණේ පෙන්නවා. තද බව, රළු බව, ගොරෝසු බව, මුදු මොලොක් බව, බර සැහැල්ලු බව ඔක්කොම පඨවි ධාතුවේ ලක්ෂණ. මේ මොන ලක්ෂණයක් හම්බුණත් එයා ඒකට අර පඤ්ඤාප්තිය ගැට ගහන්නේ නැහැ. මේ මොකද්ද? පඨවි ධාතුව කියලා පඨවි ධාතුවේ හැටියටම අරමුණු කරන්න පුරුදු කරනවා. දැන් මේකත් අර අපි නොපුරුදු දෙයක් පුරුදු කරා වගේ අපි මේ ලෝකේ සම්මුති වශයෙන් දකින හැම අරමුණක් තුලම එතන තියෙන පරමාර්ථ ධර්මයේ අරමුණු කරන පුරුදු වීමක්. පුහුණු වීම. ඒ සඳහා අපි මේ ආස්වාස ප්‍රාස්වාසී උපකාර කරගත්තා. අන්න ඒ විදිහට යාට තද ගතියට එකේ ගැට ගහන්න නොදී එතන තද ලක්ෂණය අරමුණු කරන්න පුරුදු වෙනවා. ඒ විදිහට හොඳට පුරුදු වුණාන් පස්සේ ඊළඟ අපිට හම්බෙන්නේ ඊළඟ තියෙන ධාතුව තමයි ආපෝධාතු. ආපෝධාතුව කාය විඤ්ඤාණයට අහුවෙන්නේ නැහැනේ නේද? අර ධාතු අනුසාරයෙන් එයා ආපෝධාතුව ගැන අහලා තියෙන ලක්ෂණේ, වැගිරෙන ලක්ෂණේ, බන්ධන ගතිය, මේ ලක්ෂණයට හිත තබලා මෙතන ආපෝධාතුවක් තියෙනවා කියලා නුවණ අනුසාරයෙන් සලකා ගන්න. එන්න මේ විදිහට ආස්වාසය ප්‍රාස්වාසය උපකාර කරගෙන අර පරමාර්ථ ධර්ම ටික අරමුණු කරන්න පුරුදු වෙනවා. දැන් ওই ටික දන්න බවයි අපිට අරමුණු කරන්න පුළුවන් බවයි දෙකක්. අරමුණු කරන්න බව පුරුදු වෙන්න ඕනේ. තද ගතිය දැන් මෙහෙම ඇල්ලුවා මේ තද ගතියයිනි කියලා අපි එහෙම දන්න බවකුත් තියෙනවා. හැබැයි අපි ඒක අර සම්මුතියට කලවම් වෙනවා. පඤ්ඤා එහෙම නැතුව පුද්ගල භාවයක් ගැට ගැහෙන්නේ නැතුව මේකට ආත්ම දෘෂ්ටියක් ඈඳෙන්න නොදී එතන තියෙන ධර්මතාවයම අරමුණු කරනවා කියන එක පුහුණු කරලම ලබා ගන්නවා එක. දැන් අන්න ඒ ටික පුරුදු වුණාන් පස්සේ ආනාපාන සතිය කරන කෙනෙක් එහෙම හරි එහෙම නැත්නම් තමන්ගේ අර ශරීරයට හිත යොමු කරගෙන ඉන්නකොට මේ කාය විඥානයේ උපදින්නෙම ওই ධාතු ලක්ෂණ අරමුණු කරනවා. එක්කෝ අපිට කයට දැනෙන්නේ තද ගතියක්, උණුසුම් සිසිල් ගතියක්, එහෙම නැත්නම් හමන, පිම්බෙන, සැලෙන වායෝ ධාතු, මේ ලක්ෂණ ටික තමයි අරමුණු. ඔන්න ඔය ලක්ෂණ හරහා ප්‍රකට කරගන්න. දැන් එදා මම ඔය ටික කියලා දීලා තියෙනද නේ? ඒ ටික තිබුණ නැද්ද? ඔය විදිහට මේ බලන්න කියන එක තිබුණ නැද්ද? එහෙම කියලා. ප්‍රත්‍ය ටික පේනවා. හරි හරි. දැන් අපි ඒ අර අහගත්තු ඒ පඨවි ධාතුව අරමුණු කරන්න හොඳට පුරුදු කරනවා. දැන් ඒක කලබල වෙන්න ඕනේ, මේ ඔක්කොම එකවර ගන්න ඕනේ කියලා හිතන්න එපා. ශරීරයට හිත යොමු කරගෙන ඉන්නකොට අපිට හිතන්නකො මේ ශරීරයේ තදවීමක් දැනෙනවා. ඒ අරමුණ නුවණින් අල්ලගන්න. අල්ලගෙන හිමීට මේ අරමුණේ තියෙන අර ලක්ෂණ ටික බලනවා. දැන් අපිට මේ අත හැපුණා කියලා දැන් බලන්න ඇස් දෙක ඇරලා බලලා හෝ පරණ සංඥාවෙන් හෝ අපි ගැට ගහනවා මේ අත වැදුණා කියලා. ඇත්තටම අපිට මුලින්ම දැනුනේ මොකද්ද? මේ අත වැදුණා කියන්නේ ඉස්සෙල්ලා ඇස් දෙක පියාගෙන ඉන්නකොට යම් කිසි කෙනෙක් කයට ස්පර්ශ කරොත් අතක් මොනවද ඉස්සරවම දැනෙන්නේ? එක්කෝ තද ගතියක්, සීතල ගතියක්, රස්නේ. ඔය ගති වලට අපි එක එක ඒවා පුරුදු කරලා තියෙනවා. දැන් මෙහෙම කෝපේ වදිනකොට මේකට මේ කෝපේ කියලා පුරුදු කරලා. ඇස් දෙක පියාගෙන අපිර අරමුණු ටිකක් දුන්නොත් මේ තද ගතියේ නානත්වයක් වෙනවා. ඒ ලක්ෂණයකට අපි පුරුදු කරපු සංඥා ටිකක් ඇතුලේ තියෙනවා. දැන් අපි ඇස් දෙක පියාගුණත් ඒ ගතිය දැනෙනකොට අපි ඇතුලේ එක සිහි කරගෙන ඒකට ගැට ගන්න. නමුත් මූලික අවස්ථාව දැනෙන්නේ අපිට තද ගතිය, උණුසුම් ගතිය, සිසිල් ගති තමයි. හොඳට නුවණ බැලුවාම තේරෙනවා දැනුනේ මේකට, මේකට අපි මෙහෙම එකතු කරා කියලා දැනෙනවා. ඔන්න ඔය විපාක අවස්ථාව. මේ විපාක අවස්ථාව මූලික අවස්ථාව කාටත් එකයි. අපිට ඇහැට රූපයක් හම්බෙනකොටත්, ශබ්දයක් හම්බෙනකොටත්, කයට යමක් දැනෙනකොටත් හම්බෙන මූලික ගතිය කාට සමානයි. ඊට පස්සේ මෙන්න මෙතන ඒ සිද්ධිය වෙනකොට එතන ධාතු වශයෙන් හෝ නාම රූප වශයෙන් හෝ බලාගන්න අපි මනස පුරුදු කරලා නැති නිසා ඒ සංඥාවට අපි එකතු කරපු ටික තමයි දැන් එන්නේ. ඒක තමයි අපිට ආශ්‍රව කියලා කියන්නේ. කෙලස් පුරුදු කරලා තියෙන. දැන් අපි මේ භාවනා කරනවා කියලා පුරුදු කරන්නේ අර ස්පර්ශයේ දැනෙනකොට අත හැපුණා කියන එක හිතට අහුවෙන්න නොදී එතන ධාතු ලක්ෂණේ අරමුණු කරන්න පුරුදු කරනවා. ශබ්දයක් ඇහෙනකොට පුද්ගලයෙක් කතා කරා කියලා හිතට අහුවෙන්න නොදී මෙතන මෙන්න මේ ශබ්ද රූපයක් සෝතායතනෙට ගැටීම නිසා මෙතන හිතක් ඉපදුණා. ශබ්දේ ඇහෙනවා කියලා කියන්නේ මම ඇහුවා නෙවෙයි. මේ ශබ්දේ ඇහිීම වශයෙන් හිතක් ඉපදුණා. ඔය විදිහට දැන් අරමුණු කරන්න හිත පුරුදු කරන. හැබැයි අමාරුයි. අරමුණු වෙන්නේම අර විදිහට. රූපයක් පේනකොටම අර පුද්ගල භාවයමයි ගැට ගැහිලා ඉන්නේ. නමුත් ඒ මුලාව අල්ලගෙන හොඳට අර ඇත්ත හිත සමාදම් කරනවා. එහි හිත පිහිටුවනවා. පිහිටුව කර හිත මනස පුරුදු කරනවා. දැන් අමාරුයි කරන්න. මේක බෑ කියලා හිතෙනවා. වෙහෙසක් වගේ තියෙනවා. නමුත් මෙයා අතන අර නැවත නැවත කිරීමෙන් නිතර නිතර කිරීමෙන් සකසා කිරීමෙන් දැන් හිත පුරුදු වෙනවා අර විදියට අරමුණු ගන්න. ඊට පස්සේ දැන් එයා මෙහෙම දැක්කේ එහෙම නැත්තම් දැනුනේ ධාතු ටික දැක්කේ ධාතු ටික මේකට ලෝකේ මෙහෙම විවහාර කරනවා නේද කියලා සම්මුතියක් ගන්නවා. ඊට පස්සේ සම්මුතියත් කටයුතු කරනවා. අපිට කවුරු හරි බයිනවා කියලා කියනවා, නිඳා කරනවා කියලා කියනවා. එතකොට මෙයා ඒ ශබ්ද ටික ඇහෙනකොටම මෙහින් සිහි කරගන්නවා. ඒ ශබ්ද රූප ටිකක් නිසා මේ සිතුවිලි ටිකක් ඉපදුනේ. මේ සිතුවිලි ටිකත් ලෝකේ විවහාර කරනවා මෙන්න මෙහෙම. අපි එතන තියෙන සිද්ධියක් ගන්නවා. එතන එතන මේ හිත සමග ද්වේෂේ නැමැති චෛතසික ධර්මයේ දෙච්ච නිසා ඒ රූපෙන් මෙබඳු ක්‍රියාකාරකම් පේනවා. එතන යා ඒක මෝඩකමට අරගෙන. ඒ නිසා මෙතනත් මෙහෙම ටිකක් ඉපදෙලා කියලා ආධ්‍යාත්මිකෙත් දන්නවා බාහිරෙත් දන්නවා. එහෙම හිත පුරුදු කරනවා. මේක පුරුදු කිරීමමයි අපි මේ කරන්නේ. අන්න දැන් ඔතනින් හොඳට දැන් අර නාම මේ ධාතු කර්මස්ථානයේ අරමුණේම බලන්න දැන් අපි කියමුකෝ ආනාපාන සතියේදී ඔන්න මේක හොඳට ගන්න දැන් මේ ටිකක් මේ අත්‍යවශ්‍ය වැදගත් දෙයක්. දැන් ආනාපාන සතිය අරමුණේ හරි කයට සිහි යොමු කරගෙන හරි අපි ධාතු ටික තේරුම් ගත්තනි. දැන් තද ගතියයි කියලා ඔන්න අර දැනෙන ආස්වාසය තුල තියෙන තද ලක්ෂණේ අරමුණ කරා. දැන් මේ තද ගතියයි තද ගතිය දැනෙන බවයි එකක්ද දෙකක්ද? දෙකක්. එහෙනම් මේ තද ගතිය දැනෙන්නේ කොහාටද? හිතට. හිතට. ආන්න ඒ හිත මම තද ගතිය දැනගත්තා නෙවෙයි මේ විඥානේ මේ හිතයි කියලා හිත අරමුණු කරලන්න පුරුදු වෙනවා. දැන් අර තද ගතිය කියලා දන්නවා. හැබැයි අපි තද ගතිය දැනගන්න කෙනෙක් ඉඳලාද? දැන් ය දැනගන්න කෙනාට බාර දෙනවා මේ හිත. හිතක් ඉපදිලා තියෙන්නේ කියලා රූපයයි ඒ රූපේ අරමුණු කරගත්තු නාම ධර්මයේ හොඳට වින් කරලා ගන්න. ඔය දෙක හොඳට වින් කරගන්න ඕනේ. දැන් අපිට ගැට ගැහිලා තියෙනවා ඔය දෙක. දැන් ඊට පස්සේ බලන්න මේ තද ගතිය දැනෙන බව තමයි විඥාණය කියලා කියන්නේ. අරමුණ දැනගැනීමේ ලක්ෂණය. ඔච්චරයි හිතට අයිතිදී. දැන් මේ තද ගතියක් කියලා හඳුනපු ගතියක් ඔතන තිබුණා නේද? මේක සීතල උණුසුම නෙවෙයි. මේක තද ගතිය කියලා හඳුනපු ගතියක් කියන. අන්න ඒක කරේ කවුද? මමද? සංඥාව. මේ අරමුණේ හඳුනා ගැනීමේ ලක්ෂණයක් ඔය තුල තියෙනවා. අපි මේ පටවියයි කියලා දැනගන්නකොට ඒක දැනගත්තු බවක් තිබිලා තියෙනවා. පටවියයි කියලා හඳුනාගත්තු බවකුත් තිබිලා තියෙනවා. අන්න එහෙනම් මේ මොකද්ද? මේ සංඥාව නේද? සංඥාව කියන්නේ මේකට නේද කියලා අපි සංඥාව මතු කරගන්න පුරුදු වෙනවා. දැන් ඊට පස්සේ ඔය අරමුණේ අපිට සැප හෝ දුක් වේදනාව හෝ මැදහත් වේදනාව හෝ මතුවෙනවා. අන්න එතකොට මේ මොකද්ද? වේදනාව. වේදනාවේ ලක්ෂණේ අරමුණේ රසයේ විඳ ගැනීමේ ලක්ෂණ. එතකොට ඕනෑම අරමුණක් අපි අපිට ස්පර්ශ වෙනකොට දකිනකොට එක්කෝ ඒ පිළිබඳව සැප සහගත බවක් හෝ එහෙම නැත්නම් දුක් සහගත බවක් හෝ එහෙම නැත්තම් මධ්‍යස්ථ ස්වභාවයක් වූ දැනෙනවා. මේක අපි මතු කරගන්න ඕනේ. වේදනාව කියන අරමුණු රසය ගන්න බව. ඒක පුද්ගලයෙකුට බාර දෙන්නේ නැතුව ඒක බාර දෙනවා ඒක අදාළ ධර්මයට. මේ වේදනාව කියලා වේදනාව හොඳට මතු කරගන්න ඕනේ. දැන් සතිපට්ඨානිය අපිට පෙන්වන්නේ දැන් සුඛං වේදනං වේදියාමිති සුඛං වේදනං වේදියාමිති පජාන. සැප වේදනාවක් උපදිනකොට මම හෝ මට දැනුන නෙවෙයි මේ සැප වේදනාවක් ඉපදිලා කියලා. හැබැයි ඒක රූපෙට ගැට ගහලා හම්බෙන්නත් බෑ. දැන් අපිට කියන්නකෝ දැන් මේ ස්පර්ශයේ හරහා අපිට මුදු බවක් දැනුණා කියලා. මේ දැනෙන ගතිය රූපෙන්ද දැනුනේ? නෑනේ. ඒ දැනෙන සැප ගතිය වේදනාව. ඒ වේදනාව උපදින්න ප්‍රත්‍ය වුණා විතරයි රූපේ. දැන් අපිට රසයක් රූපේ නිසා අපිට සතුටක් උපදිනවා. ලස්සන රූපයක් දැක්කහම හෝ අප්‍රියමනාප රූපයක් දැක්කහම දුකක් එනවා. අපි හිතනවා ඒක රූපෙන් ආවේ කියලා. අපි කියමුකෝ ප්‍රකට අරමුණක් ගත්තහම අපිට පාරේ යනකොට පණුව ගහපු කුණු වෙච්චි මලකුණක් දකිනකොට අපිට උපදිනවා පිළිකුල් බව නේ. එතන එනං ඒ පිළිකුල් බවත් එක්ක අපිට එන්නේ මේ පිළිකුල් බව, මේ අකමැති ගතිය අර රූපේ තිබුණේ කියලා. අර උපදිච්ච වේදනාව රූපෙට ගැට ගහලා. දැන් ඔය රූපෙන් නම් ඕකාවේ හැමෝටම මේ පිළිකුල් එන්න ඕනේ. ඕව අනුභව කරන අර කබරේකට හරි මේ ඌරේකට හරි බල්ලෙකට හරි ඒක හොඳ ප්‍රියාරමුණක්. ඒ සතාට ඒක සතුටක්. දැන් අපිට පිළිකුල් ආවා. එහෙනම් මේක රූපෙන් නෙවෙයි. ඒ තමයි මේ අරමුණු රසය අනුභව කරන වේදනාව නැමැති ධර්මය කියලා වේදනාවත් මතු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ අරමුණ දැනගන්න ඕනේ කියලා දැන් අපි පඨවි ධාතුව දැනගත්තේ. පඨවි ධාතුව දැන ගැනීම සඳහා හිත යොමු කරපු නිසා නේ. එහෙනම් ඒ මානසිකාරේ චේතනාව ඒ මොකද්ද? සංස්කාරස්කන්ධය. ඒ විදිහට අපේ හිත යම් අරමුණක් දැනගන්න හිත යොමු කරන ගතිය තිබුණේ නැත්නම් අපි අරමුණු එහෙම දැනගන්නේ නැහැ. හැම අරමුණක්ම අපිට උපදින්න නම් ඊට සුදුසු මානසිකාරයක් ඕනේ. අපිට දැන් මේ වෙලාවේ මේ ආයතන 6ටම එකවර අරමුණු 6ක් දුන්නු. 6ම එකවර දැනගන්නවද? නැහැ. අපේ මනස යොමු වෙච්ච එක විතරයි දැනගන්නේ. ශබ්දයට නම් හිත ගියව 6ම ශබ්දේ විතරයි දැනගන්නේ. අන්න ඒ විදිහට මේ ඒ සඳහා යොදපු චේතනාව ඒ මානසිකාරයේ සංස්කාරස්කන්ධය ඇති දැනගත්. දැන් අපිට තද ගතියක් දැනෙනකොට ඒ තද ගතිය දැනෙනවා කියන සිද්ධිය තුළ ධර්මතා පහක් ඉපදෙනවා. මේ ධර්මතා පහ ස්තෝප කැලෙන්ද කාමරේ දාන්නක හින්ද. එතකොට මේ අපිට තද ගතියක් දැනෙනවා කියන සිද්ධිය දැනෙන දැනුනේ මෙන්න මේ ස්කන්ධ පහක් වැය වෙලා. එතකොට එයාට අපි දැන් හිතමු තද ගතිය කියන එක අපිට අපි කියමු කෝපේ ස්පර්ශ වෙලා මේ තද ගතිය අරමුණ කෝපේ දැනුණා කියලා දැනගත්තා කියලා. දැන් මේ කෝපේ කියන එක දැනගන්නකොට මේ අදහස දැනගන්නේ අපි මුලාවෙන් කටයුතු කරන්නේ මම කෝපේ දැක්කා. එහෙම නැත්නම් මට තද ගතියක් දැනුණා කියලා. නමුත් ඇතුළතින් වෙලා තියෙන්නේ ධර්මතා පහක් ඉපදිලා ඒ ධර්මතා පහෙන් තමයි මෙබඳු සිද්ධියක් කරලා තියෙන්නේ. මෙන්න මේ ධර්මතා පහ එයා මතු කරගත්තාම ඔය අරමුණේදී දැන් එයාට යමක් පේනකොට හෝ යමක් කයට දැනෙනකොට හෝ එයා මම යමක් දැනගත්තා කියලා නෙවෙයි හිතන්නේ. එයා දන්නවා. එයා හිතන්නේ මොකද්ද? ස්කන්ධ ටිකක් ඉපදිලා කියලා. ඒ ස්කන්ධ ටික ඉපදුනේ කොහමද? මේ රූප ස්පර්ශේ නිසා, එහෙම නැත්නම් ශබ්ද ස්පර්ශේ නිසා කියලා එයා මේ හේතු ටිකක් දන්නවා. මේ හේතුව නිසා මේ නාම රූප දෙකක් ඉපදුනා. මේ නාම රූප දෙක මේ හේතුව නැතුව ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. දැන් එයාට කොච්චර ශබ්ද ඇහුණත් එයා දකින්නේ මේ ස්පර්ශේ නිසා හේ නාම රූප ටිකක්. කොච්චර රූප වේුණත් එයා යා පුද්ගල භාවයේ ගැට ගහන්නේ නැහැ. එයා දකින්නේ මේ මොහොතේ මෙන්න මෙහෙම ස්කන්ධ ටිකක් ඉපදලා කියලා. ඇයි? එයා දකින අරමුණේ ස්කන්ධ ටික මතු කරගත්තා. මේ කයට දැනෙන අරමුණේදී ඇත්තටම පවතින මූලික අවස්ථාව ඒක මතු කරගත්තා. දැන් ඔය මතු කරගත්තු දෙයට අනුව ප්‍රායෝගික පුරුදු වෙනවා. මේ ආයතන 6ට යම් යම් අරමුණක් එනවනම් ඒ අරමුණක් අරගෙන ඔය ස්කන්ධ ටික මතු කරගෙන අපිට ශබ්දයක් ඇහෙනකොට දැන් බලන්න මේ ශබ්දයේ අරමුණේදී කොහොමද මේ ස්කන්ධ ටික මතු කරගන්නේ පුරුදු වෙනවා ඇහැට රූපයක් අපිට කෝපයක් පේනවා අපිට මිනිස්සෙක් පේනවා මිනිස්සෙක් පේන තැන පවතින ඇත්ත බුදුරජාන් වහන්සේ පෙන්වනා නාම රූප දෙක ස්කන්ධ ටික කොහොමද මිනිස්සයා කියන අරමුණේ අපි මේ ස්කන්ධ ටික මතු කරගන්නේ ඕක තමයි අපිට මුලින් ওই නාම රූප දෙක වෙන් කරගන්නවා කියන්නේ ඔන්න ওই තැනට. ওই ටික මතු කරගන්නයි ওই ඔක්කොම කිව්වේ කල යුත්තේ ඔන්න ඕක. ওই ටික මතු වුණන් පස්සේ තමයි යාට ඉදිරි පියවරවල් තියෙන්නේ. දැන් එයා දැන් රූපේ අනිත්‍ය බලනවා කියන්නේ. දැන් යාට පිරිසුදු වූ ධාතුවේම අනිත්‍ය පේනවා. වේදනාවේ පිරිසුදු වේදනාවේම අනිත්‍ය පේනවා බුදුරජාන් වහන්සේ පෙන්වෙ ඔන්න ඔතෙන්ට ගියපු කෙනාට තමයි මහණින් රූපේ අනිත්‍යයි වේදනාව අනිත්‍යයි සංඥාව අනිත්‍යයි සංකාරය අනිත්‍යයි විඥානය අනිත්‍යයි කියලා කිව්වේ මෙන්න මේ ටික මතු වෙච්ච කෙනාට එහෙම නැතුව තිලක්ෂණයේ වඩන කෙනා කවදාවත් මේ අර සම්මුතියේ ඇතුලේ අර ආශ්‍රවයන්ගෙන් ඇතුලේ තමයි තිලක්ෂණය හම්බුනේ. එහෙම තිලක්ෂණයක් තියෙනවා ලෝකයේ තුල මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය තුල. අන්න ඒ විදිහට මේ ඔන්න ඔය නාම රූප දෙක එක්කෝ ආනාපාන සතිය වඩනවා නම් එහෙම පුළුවන්. එහෙම නැත්නම් අපි හිත මෛත්‍රී කර්මස්ථානයේ කුහු බුදුගුණ භාවනාවෙන් උ හිත සමාධිමත් කරගෙන ශරීරයට හිත යොමු කරගත්තාම මේ කයට දැනෙන්නෙම ඔන්න ඔය ධාතු ලක්ෂණ ටික තමයි. ඔය ලක්ෂණ ටික මුලින් දැනিলা තමයි ඊට පස්සේ අපිට ඔය ගැට ගැහෙම හම්බෙන්නේ. දැන් හැබැයි අපිට ඔය ලක්ෂණ ටික ඔක්කොම යට ගිහිල්ලා ගැට ගැහිම විතරක් ප්‍රකට වෙලා තියෙනවා. නමුත් අපි හොයලා බැලුවොත් මේ මූලික ලක්ෂණෙත් මෙතන අරමුණු වෙනවා කියන එක අපිට ප්‍රකටයි. ඉතින් අන්න ඒ නිසා ඒ අර විපාක මට්ටම තමයි ඔය කාටත් පවතින මට්ටම. ඔතන ඇත්ත දැක්කොත් එයා කෙලස් ආශ්‍රව වැඩෙන්නේ නැහැ. හැබැයි ඔතන ඇත්ත දැක්කේ නැත්නම් එයා ඒ වෙනුවට ඇති කරගන්නේ සත්පුද්ගල භාව දෘෂ්ටි යමක් දෙයක් වශයෙන් මේ විදිහට දෘෂ්ටි ඇති කරගන්න. එතකොට එයාට සසරම තමයි කර්ම සකස් වෙනවා කෙලෙස් සකස් වෙනවා. කර්ම සකස් වෙන එක නතර වෙන්න නම් අර අපිට හම්බෙන හැම ආයතනයක් හයහර හම්බෙන හැම දෙයක්ම අර විදිහට දකින්න. කොය ටිකේ තව මොන මොන හරි මතු කරගන්න තියෙනවා නම් 11 වෙලක් නෑ නේද? ඔය ටිකේ කොහොම හරි දක්ෂ වුණොත් ඊට පස්සේ ඉතුරු ටික බය වෙන්න දෙයක් නෑ. ඒ කරන උත්සාහය කරන වීරිය නිවැරදි එකක්ම වෙනවා. නැත්නම් අපි මේක ඇතුලේ ධාතු වැඩුවොත් එහෙම ඒක නිවැරදි නෑ. එයාට පරමාර්ථ ධර්ම ටිකම හම්බෙලා තිලක්ෂණේ හම්බෙනවා නම් දැන් එයා වඩන උත්සාහයට හැම මොහොතෙම ප්‍රතිඵලයක් තියෙනවා. ගෙවෙනවා. කෙලෙස් ගෙවෙන බව තේරෙනවා. ඒ නිසා මර එදත් මං කිව්වේ මූලිකවම අපේ මේ මානසිකාර්ය මේ භාවනාවේ කරගත යුත්තේ මේකයි කියලා ඊට අවශ්‍ය සුදුසු මානසිකාර්යමයි කරන්නේ. දැන් එයා එතකොට ආයතන 6 හරහාම පුරුදු වුණොත් මේ දැනෙන ස්පර්ශයේ හරහා ධාතු විදියටම බලන්න. තමන්ගේ ශරීරයේ හොඳට ධාතු විදියට බැලුවා. ඊට පස්සේ බාහිර ආයතන 6ට හම්බෙන රූප ශබ්ද බාහිර දේවල් බැලුවා. මේ විදියට දැන් පුරුදු කරොත් එයාට මේ ලෝකයේ විවිධත්වයකින් හම්බෙන්නේ නැතුව එයාට මේ ධාතු සංඥාව ලැබෙ හිටිනවා. ධාතු සංඥාව තුලම ඉන්න පුළුවන්. එයා හිත තමන්ගේ වසඟයේද පවත්වාගෙන තියෙන්නේ. දැන් එයාට කැමති අරමුණක කැමති වේලාවක් ඉන්න පුළුවන්. මුලාව සාගත අවිද්‍යා සාගවේ දැනුත් ඒකත් දැන. ලලිත් මේ වයින්නාන්සේට දානේ වළඳන්න කියන බෙදන්න දානේ අවශ්‍යයි. යත්නත් තේරුණාද ගේපුවා? ඉතින් සාමාන්‍ය තමයි නේ. එහෙම නැතුව එතන ඉපදිලා තියෙන මොකද්ද කියන එකත් වැටහෙන්න ඕනේ. මෙතන මෙහෙම ධර්මයක් හටගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ යාට ප්‍රත්‍ය වේන්නත් ඕ. දැන් අර මේ නিত্য බව ගැලවෙන්නේ ආත්ම දෘෂ්ටිය ගැලවෙන්නේ ඒ වගේ ප්‍රත්‍ය බැලීම. මේ මොහොතේ උපදිච්ච දෙයක් දැක්කොත් එයා ඕකට නিত্য සංඥාවක් ඇති කරගන්නේ නැහැනේ. ඒ වගේම මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙච්ච දෙයකට එයා බම කියන්නේ නැහැ. ඒ එතකොට අර මුලින් ගත්තු එකේදී දිට්ඨිය යම් ප්‍රමාණයකට යට යනවා. ඒක තව හොඳට විසද වෙනවා මේ ප්‍රත්‍ය බලනකොට. නැත්තම් එයාට ඒකේම අර නিত্য සංඥාව බැස ගන්න පුළුවන් අද්දා. දැන් කෝපේ හැටියට ගන්නෙ නෑ. ධාතු හැටියට ගන්නවා. ධාතුව තියෙනෝනේ කියලා ඒකේ බැස ගන්න පුළුවන්. නමුත් ධාතුවේ තමයි ඇත්තටම ඇතිවීම නැතිවීම තියෙන කෝපේ නෙවෙයි. කෝපයේ තිලක්ෂණයක් බලන්න අපිට කිව්වේ නෑ. ධාතුවේ තිලක්ෂණයයි ඕක. ඒ නිසා සංකත වෙන්නේ කෝපේ නෙවෙයි මේ ටික. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ මේ ටික. හටගන්නේ නැති වෙන්නේ මේ ටික. නමුත් අපිට ඒක හම්බෙන්නේ නෑ. ඒ නිසා දැන් අපිට මේක පුරුදු පුහුණු කරොත් පුළුවන්. දැන් බලන්න කුඩා දරුවෙක් අම්මා කියන්න පුරුදු වෙන හැටි අයන්න කියාගන්නෙත් අමාරු වෙන්නේ. හැබැයි මෙහෙම කියලා 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 ඊට පස්සේ දැන් පුරුදු උනම් පස්සේ දැන් යාට හිතෙනවද මේක මම මේ අමාරුවෙන් පුරුදු කරපු එකක් කියලා. අරේ අරමුණ ගැටෙනකොට මෙහෙ ඇතුලෙන් ඉදිරියපත් වෙනවා. ඒ වගේ දැන් අපිට හැම වෙලාවෙම මූලික සිද්ධියත් හැම චිත්ත වීතියකම හැම වැටහීමක් තුලින්ම මූලික අවස්ථාව තියෙනවා. අපිට රූපයක් දැන් අපි කෝපේ කියලා දකිනකොට වර්ණ රූපයේ විතරක් අරමුණු කරමින් ඉපදිච්ච සිත් ටිකක් තියෙනවා. ඊට පස්සේ තමයි දෙවණුව මේකට ගැට ගහමින් අවිද්‍යාවෙන් උපදින සිත් ටිකේ. අන්න ඒ නිසා මේ විපාක මට්ටමේ සිත් ටිකම මතු කරගන්න තමයි වෙන්නේ. දැන් ඒකේ අර චිත්තචෛසික රූප පිළිබඳව කතා කරනකොට දැන් මේ මුළු ශාසනයේ තියෙන සියලුම මේ සංකත ප්‍රත්‍යයෙන් හටගත්තු සියලු ධර්මයෝ ධර්මතා තුනකින් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. මොනවද? කුසල ධම්ම, අකුසල ධම්ම, අව්‍යාකෘත ධම්ම. කුසල ධර්මයෝයි අකුසල ධර්මයෝයි අව්‍යාකෘත ධර්මයෝ කියලා. එතකොට අව්‍යාකෘත ධර්මයෝ කියන එක අය කොටස් දෙකකට දෙනවා. විපාක අව්‍යාකෘත, ක්‍රියා අව්‍යාකෘත කියලා. මේ අව්‍යාකෘත කියලා කියන්නේ ඒ ධර්ම වලට කුසල් වශයෙන් හෝ අකුසල් වශයෙන් හෝ කියන්න බෑ කියන අර්ථයෙන් තමයි අව්‍යාකෘත, ව්‍යාකත නොවන අව්‍යාකත කියලා කියන්නේ. කුසල් වශයෙන් හෝ අකුසල් වශයෙන් හෝ පණවන්න බැරි ධර්ම ටිකට ඒවට අපි කියනවා විපාක කියලාත් කියනවා. මේ විපාක කියලා කියන්නේ නැතුව අව්‍යාකෘතයි කියලා කිව්වේ දැන් ඔතන දැන් කුසල ධර්ම, අකුසල ධර්ම, අව්‍යාකෘත ධර්ම කියනකොට චිත්ත, චෛතසික, රූප කියන කොටස් ඔක්කොම තියෙනවා. ඒකෙන් දැන් ওই අව්‍යාකෘත කොටේ රූප ධර්මක් තියෙනවා. නමුත් මේ රූප වලට විපාක කියන්න බෑ. විපාක කියන්නේම කුසල මිශ්‍ර නොවුණු, අකුසල මිශ්‍ර නොවුණු චිත්තජෛතික ධර්මයන්ට විතර. නමුත් අව්‍යාකෘත කියන ભેදෙන් කියන්න පුළුවන්. ඒ නිසා පද තුනකින් කියනකොට මෙතෙන් විපාක කියන්නේ නැතුව අව්‍යාකෘත කියලා පෙන්නනවා. හැබැයි ඒ තුල විපාක ටිකකුත් තියෙනවා. ඒ විපාක නොවන රූප ධර්මත් තියෙනවා. එතකොට එහෙම ගත්තහම කුසල ධර්මයෝ අකුසල ධර්මයෝ විපාක ධර්මයෝ. විපාක ධර්ම ටික තමයි අපිට මේ අපි දැන් මේ කාම භූමියේ ගත්තොත් චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන ඒ ටික විපාක ටික. ඒ දැන් අපේ රූපයක් දකින මුල් අවස්ථාව තුළ කුසලත් නැහැ අකුසලත් නැහැ. වර්ණ රූපය අරමුණු කරගැනීමෙන්ම මේ චිත්තජෛතසික ධර්ම ටික පහළ වෙනවා. දැන් එතන පංච උපාදාන ස්කන්ධේම තියෙනවා. එතන හැබැයි ඒ පංච උපාදාන ස්කන්ධයට අරමුණු වෙලා තියෙන්නේ සත්ව පුද්ගලයෙක් නෙවෙයි. රන් රිදී මිල මුදල් නෙවෙයි. වර්ණ රූපය කියන තැන විතරයි. එහෙම නැත්නම් ශබ්දයක් ඇහෙනකොට සෝත විඥානයේ උපදිනකොට එතන තියෙන විපාක ටික. ඒ විඥාණයට මිනිස්සෙක් කතා කරා සතෙක් කෑ ගැහුවා කියලා නෙවෙයි අහුවෙලා තියෙන්නේ. අර ශබ්දය ඇහෙන ගතිය විතරයි අරමුණ වෙලා තියෙන්නේ. ඔන්න ওই ටික තමයි විපාක සිත් ටික කියන්නේ. අරමුණේ මූලික පරමාර්ථ ධර්මයේ අරමුණු කරමින් ඉපදුණු සිත් ටික. ඒ විපාක ටිකට දැන් ඔන්න ඔය විපාක ටික හටගත්තාම හිතන්නකෝ දැන් මේ අපිට මේ වර්ණ රූපේ අරමුණු කරගනිමින් ඔන්න පේනවා. ඉස්සරෝ මේ වර්ණ සටහන පෙනෙමින් හිතක් උපදිනවා. ඒ චක්කු විඥාන විපාක සිත ඉපදිනවා. දැන් දෙවනුව මේ අරමුණ මනසෙන් පිළිගන්නවා. මනෝ විඥානෙන් පිළි අරගෙන දැන් මේ වෙලාවේ අපි මේක වර්ණ රූපයක් කියලා බලාගන්න බැරි වෙච්චි ගමන් ඇතුලේ පුරුදු කරලා තියෙන එක උතෙන්ට ඉදිරිපත්. කෝපයක් දැක්කා කියලා ඔන්න අරමුණ කරා. දැන් කෝපයක් දැක්කා කියන තැන අවිද්‍යාව යෙදිලා තියෙනවා. හැබැයි ඔය අවිද්‍යාව තුළ ඊට පස්සේ මෙයා මේ කෝපේ පිළිබඳව ආසාවක් ඇති කරගන්න. ඔන්න දෙවනුව අකුසල හිතක් ඉපදුනා. ඊට පස්සේ මේ කෝපයා මේක මේ අහවල් කෙනෙකු එහෙම නැත්නම් මේක පූජා කරන්න සුදුසුයි එහෙම නැත්නම් මේ කෝපය කියන අදහස තුළ මේකත් ඉතින් ඕක ඇලෙන්න ගැටෙන්න දෙයක් නෑ අනිත්‍ය වෙලා යනවනේ කියලා එහෙම දකින අන්නේ අරමුණේ කුසල් සිතක් ඉපදුනා. ඒ විදිහට මේ එකම සිත් වීතියක් තුළ අපිට කෝපයට කැමති කියලා දකිනකොට අර වගේ මුලින් විපාක සිත් ටික උත්හදනවා. ඊට පස්සේ කර්ම කර්ම සිත් වෙනවා. කෝපය කියලා දැකපු ගමන්ම කර්ම සකස් වෙනවා. හැබැයි ඒ කර්ම ප්‍රතිසන්දි විපාක, ප්‍රවෘත්ති විපාක කියලා බෙදෙනවා. කෝපය කියලා මුලා වෙච්චි ගමන් එතන ප්‍රතිසන්දි විපාක දෙන්නේ නැහැ. නමුත් මේකේ අපි අර වගේ ලෝභය, ද්වේෂය ආදී දැඩි අකුසල සිත් ආසේවනේ වුණාම ඒකේ නැවත ප්‍රතිසන්දි විපාක දෙන්න පුළුවන් කර්මපතයක් සකස් වෙනවා. ඒ වගේම මෙතන අපි අර වගේ කුසල් සිත් ටිකක් ඇති කරගත්තොත් මේක අසුභ වශයෙන් බලන්නෝ මේක පූජා කිරීමට සුදුසුයි කියලා ඒ පැත්තෝ මේකේ ආදීනෝ බැලීම හෝ එහෙම හෝ ඒ වගේ අරමුණක් ගත්තොත් අන්න කුසල් උපදිනවා. ඒකෙත් අපිට නැවත නැවත ප්‍රබල කුසල් වුණොත් ප්‍රතිසම්ප විපාක දෙනවා. ඒ විදිහට තමයි කුසල සිත්, අකුසල සිත්, විපාක සිත් කියන ඒවා උපදින්නේ. දැන් අපි ඔය කොටස් තුනට ඕනෙම දෙයක් බෙදන්න පුළුවන්. දැන් හිතන්නකෝ කෙනෙක් මිනිස්සෙක් දැක්කා කියලා. දැන් මිනිස්සෙක් දැක්කා කියන තැන මොකද වෙලා තියෙන්නේ? එක්කෝ කුසල් සිතක් ඉපදිලා, එහෙම නැත්නම් අකුසල් සිතක් ඉපදිලා, එහෙම නැත්නම් විපාක සිතක් ඉපදිලා. ওই ධර්මතා තුනෙන් එකක් තමයි ඉපදිලා තියෙන්නේ. එහෙම එතකොට අපිට මේ ආයතන හය මොකක් කරගත්තත් අපිට ලෝකේ මොන විදිහට දැක්කත් බුදුරජාන් වහන්සේ පෙන්නනවා එතන එක්ක කුසල ධර්මයක්, එහෙම නැත්නම් අකුසල ධර්මයක්, නැත්නම් විපාක ධර්මයක්. විපාකයෙන් අවසන් වෙනවා. මේ විපාකයේ ඇත්ත නොදන්නාකම නිසා ඒ විපාකයේ අරමුණු කරලා කුසල හෝ අකුසල ඇති කරගන්න. එහෙමයි වෙන්නේ. දැන් අර තියෙනවනේ. ඔව්. ඒක තේරෙන්නේ නැද්ද? ඒක තේරෙනව නේද? ඔව්. බෙදෙනවා. ඔව්. ඔව්. ඔව් ඒ විදිහට බෙදන්නේ එතන තමයි. දැන් අපිට දැන් අපි කියමුකෝ දැන් කුසල විපාක අකුසල විපාක ආරම්භන ભેදෙන්නේ බෙදන්නේ. දැන් කුසල විපාක චක්කු විඥානසිත. ඒ කියන්නේ අපිට දකින්නකොට දැන් අපිට ප්‍රිය වූ ඉෂ්ට වූ අරමුණක් හම්බුණා කියන්නේ එහෙම දෙයක් දකින්න ලැබුණා කියලා කියන්නේ මේ කුසල විපාකසිත. අනිෂ්ට වූ අමනාප වූ අරමුණක් දකින්න ලැබෙනවා. ඒ අකුසල විපාක චක්කු විඥානේ. ඒ විදිහටයි විපාකේ බෙදන්නේ. එහෙම සිත් උපදින්නේ අපිට පෙර කුසලයකට හෝ අකුසලයේ විපාකයක් වශයෙන්. දැන් බලන්නකෝ දැන් ඔය අර ඕක පෙන්වන්න පුළුවන් අර මේ සුමනා කියන රාජකුමාරිය ඒ රාජකුමාරියකට අර බිහි වුණු අර දරුවෝ දෙන්නේ එක්කෙනෙක් රාජකුමාරයෙක් අනිත් කෙනා පැදුරු කරමණඩලේ අර දාසියකට දාව ඉපදින්නේ. දෙන්නම එකම කාමරේ එකට ඉපදිච්ච දෙන්නනේ නේ. මේ කතා ප්‍රවෘත්ති අහලා තියෙනවා. මේ දෙන්නම ගිය ජීවිතේ එක්කෙනෙක් කුසල් කරමින් විදර්ශනා කරපු කෙනා අනිත් කෙනා කුසල් කරේ නැතුව විදර්ශනාවම කරා. ඒ නිසා එක්කෙනෙක් අර වගේ දිලිඳු වෙලා දාසියක ඉපදුනා. අරයා කුසල් කරපු නිසා රාජකුලේ ඉපදුනා. දැන් මෙයාට බලන්න දාසි පුත්‍රයාට හම්බෙනේවා කණ්ඩ බොණ්ඩ හම්බෙන දේවල්. ඊට පස්සේ එයාට බලන්න පදුරු කඩමැල්ලක බිම. දැන් අකුසල විපාක කාය විඥානය. අරයට සිරියාන් ගබඩාවේ හොද මෙට්ට ඇදිරි ඇතිරි මත ස්පර්ශය. එයාට කතා කරන දේවල් බලන්න. කතා කරන වචන. එයාට ගැටෙන රූප බලන්න. ඇයි මේ ඔක්කොම කුසල විපාක. අර කුසලේ විපාක වශයෙන්. ඒ නිසා අපිට අනිෂ්ට වූ අමනාප දේවල් දකින්න අහන්න ලැබෙනවා කියන්නේ ඒ කර්මවල විපාක මේ. කුසල දේවල් ලැබෙනවා කියන්නේ දැන් සමහර අය ඉන්නවා කියනොත් ඇහින් දැක්කොත් දකින්නෙම අමනාප වූ අනිෂ්ට වූ රූපමයි කියනවා. කණෙන් ශබ්දයක් ඇහුවොත් එයාට කවදාවත් හොඳ ප්‍රිය වචනයක් අහන්න ලැබෙන්නේ මරාපිය කටාපිය මරණවා කොටනවා කියලා ඔය වචනමයි අහන්න ලැබෙන්නේ. ඒයි අකුසල විපාක සෝත විඥාන. අන්න ඒ විදිහටයි විඥාන එකම විඥානේ මේ විදිහට දෙපැත්තට බෙදන්නේ යන්නේ ආරම්භයේදී. එතකොට ඒක කුසල විපාක අකුසල විපාක වෙනවා. හැබැයි ඒ කුසල විපාක අකුසල විපාකයේ කියන ඔතන දෝෂයක් නැහැ. ඒ විපාකේ කාටත් එකයි. ඒක රහතන් වහන්සේටත් ওই විදිහට වෙන්න පුළුවන් තමන් කරපු දේ අනුව පොතක් යන කෙනාටත් ওই සිද්ධිය උපදින්න පුළුවන්. හැබැයි වෙනස් වෙන්නේ උතලින් නෙවෙයි. ඊට පස්සේ අපි මේ අරමුණ බාර ගන්න ආකාරය. මේ අරමුණ අපි සත්වපුද්ගල භාවයෙන් මෝඩකමින් ගත්ත ගමන් ඊට පස්සේ කුසල් හෝ අකුසල් වලට යනවා. හැබැයි මේ අරමුණ බාරගත්තොත් පවතින ඇත්තම එතකොට කුසල් අකුසල් වෙන්නේ නැහැ. ක්‍රියා වෙනවා. දැකීම මාත්‍රයක් විතර. රහතන් වහන්සේට ඒ ආරමුණ තියෙන විදිහටම බාර ගන්න පොතක් ගැන කෙනා කුසල් වශයෙන් හෝ අකුසල් වශයෙන් බාර. ඒ නිසා තමයි එකම අරමුණ තුල මේ ධර්මතා තුනම යෙදෙනවා. දැන් අපිට කුසලයක් අරමුණු වෙලා කෙනෙකුට අකුසලයකුත් උපදිනවා කුසලයකුත් උපදිනවා විපාකයකුත් උපදිනවා. ඒක මං කිව්වා වෙන්නේ අර ගිය සැරේනේ. ආන් ඒ විදිහට අකුසලයක් අරමුණු වෙලත් උපදින අකුසල ධර්මයක් මේ කර්මුණු වෙලා කෙනෙකුට කුසලයක් උපදින්නත් පුළුවන් අව්‍යාකෘතයක් උපදින්නත් පුළුවන් අකුසලයක් උපදින්න ඔහොම නව ආකාරයෙන් ආරම්භන ප්‍රත්‍ය බෙද. ඒ හැමතැනම අපි මේ ධර්මතා හැටියට මේ චිත්තචෛතසික ධර්ම මේ අර අපිට වැටෙන ගතිය අරමුණු කරලා ඒ ගතිය දෙන්න ඕනේ අර ධර්මවලට චිත්තජයසික ධර්ම. දැන් අපි හැම වෙලාවෙම මේ ගතියට පුද්ගල භාවයක් ගැට ගහලා ඉතියි. ඒ විදියට දෙන්නේ නැතුව අර විදියට පුරුදු පුහුණු කරන්නේ. මේ විජිත් මහත්තයා මේ දැන් එහෙම ඕනේ දන්නේ.
අවිද්‍යාවෙන් මෙන්න මේ දැනකට යන්නේ කියන්නේ කර විපාක පිට හඳුනාගත්තට පස්සේ ඒක ඒක නොදන්න කමින්දනේ අපි යමක් දැකුණා මේ අතක් දැකුණා කියලා අපි
ඔව් ඊට පස්සේ ඔව් එතකොට එක්ක අකුසල් වෙලා අකුසල් දැන් මෙහෙමයි දැන් ඕම මෙහෙම අපිට තද ගතියක් ස්පර්ශ වුණා කියනකොට දැන් මේ ස්පර්ශයේ දැනෙන මූලික අවස්ථාව විපාක අවස්ථාව දැන් මේක නුවණින් අරමුණු කරොත් එතකොට ඒක කුසල් එතකොට කුසල් තියෙනවා දැන් අර කර්මක්ෂය පිණිස පවතින කුසලයකුත් තියෙනවා කර්ම සකස් වෙන කුසලෙත් තියෙනවා දැන් මේ කර්ම ගෙවෙන කුසලය දැන් ඔතන ඕකම අපිට අරමුණු කරන්න පුළුවන් නේ දැන් එතන දැන් ඒ තද ගතිය අරමුණු කරලා අපි මේක සත්පුද්ගල භාවයෙන් දැන් පූජනීය දෙයක් හැටියට එහෙම අරමුණු කරනවා එහෙම නැත්නම් වර්ණ රූපයක් අරමුණු කරලා මේ භික්ෂුන් වහන්සේ නමක් කියලා දකිනවා දැන් එතකොට එයාට එතන වර්ණ රූපයේ දැක්කේ හාඳුරු නමක් හැටියට දැන් මෙතන කුසල් සිතක් හැබැයි ඒ කුසල් සිත බවගාමි දැන් එයා ඒ වර්ණ රූපයේ දකිනවා ධාතු හැටියට අන්න දැන් එතන කුසලයක් වුණාට ඒ කුසලයේ සසර යන කුසලයක් නෙවෙයි කර්මයේ ගෙවීම පිණිස පවතින කුසලයක් ඒ නිසා මේ දැන් මාර්ගයක් එන තෙක් මේ උපදින ඔක්කොම කුසල් හැටියට තමයි පෙන්වන්නේ හැබැයි ඒ කුසලයේ අර විදිහට බෙදෙනවා කර්මක් සේවිනිද පවතින කුසලයක් තියෙනවා කර්ම වෙන කුසලයකුත් තියෙනවා ගෙවෙන විදියට අරමුණු කිරීම ප්‍රයෝගාභි සංඛාර ඒ විදියට අන් ඒක හැම වෙලාවෙම අපි වග බලා ගන්න ඕනේ අර තණ්හා දිට්ඨි මාන කියන මේ ධර්මතා තුරට එන්න නොදී දැන් මේ වචන වලින් කිව්වට දැන් මේ තණ්හා දිට්ඨි මාන විදියට එනවා කියන එක අපි ප්‍රායෝගික තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට කියන්නකො මනුස්සයෙක් හැටියට දකිනකොට මෙතන තණ්හා දිට්ඨි මාන යෙදුනා කියන්නේ කොහොමද කියලා ඒ විදියට මේ අර අපි මේ මේ වචන වලින් කිව්වට ඒ අර ප්‍රායෝගිකව මේක දකින්න ඕනේ. අන්න ඒ විදියට මේ තණ්හා දිට්ඨි මාන වලට ඇසුරු වෙන්න නොදී හැම වෙලාවෙම මොන දේ පොදුනක් එතන කියන ධර්මතා හැටියට දකින්න. ඒක තමයි සතිපට්ඨානෙ මූලික දේ. සරාගං වා චිත්තං සරාගං චිත්තං විපජානාති කියලා හිම පෙන්නන. ඉතින් ආන් ඒ වගේ මුලින් මේ පරමාර්ථ දේක මතු කරගත්තාම එයාට ඊට පස්සේ එයා මේවා තියෙන දේවල් ඇටියට ගන්න මේ ස්පර්ශය නිසා ඉදිරිච්ච එක. ඕක තියෙන දෙයක් නෙවෙයි. ඕක නැති වෙනවා. විරුද්ධ වෙනවා. දැන් අපිට තරහක් ඉපදුනාගෙන මේකේ සමහර විට භාවනා කරන කෙනෙක් නම් කම්පා වෙලා විශ්ෝප වෙලා ඇයි අරක නිත්‍ය වශයෙන් එයා දැක්කොත් මේකත් මේ මොහොතේ ඉපදිච්ච එකක් ඒකත් නැති වෙනවා කියලා දැක්කොත් එයා ඒක අත්හැරියා තරහක් ආව තමයි අත්හැරියා අන්න ඒ විදිහට මේ පත්‍ය දකින්නකොට මෙයා මේවා රැඳෙන්නේ නැහැ අර නිත්‍ය බව ආත්ම දෘෂ්ටි ආශේවණිය වෙන්නේ නැහැ අතහැරෙනවා අර උපාදාන ගති අරමුණ වල හිටින්නේ නැහැ දානේ කට්ටිය ගෙනල්ලානේ දැන් එන නවත්තනවා නතර කරගන්න මේ දැන් කොහොමත් දැන් මේ කට්ටිය ගෙන මොලි කටයුතු කරන 11 මාටවත් දාන පටන් ගන්න බැහැනේ. තේ ටිකක් එහෙනම් දෙනවා නම් දීලා මේ මෙනු එහෙනම් මේ ඔව් ඒක අයින් කරන්නේ. අයින් කරලා මේ කට්ටිය බුද්ධ පූජා තියලා ඒ පූජා කිරීම කටයුතු මෑණිවරු කරන්න වෙනවා. කරලා ඒ මූලික කටයුතු කරන් අපිට දාන වෙනම තියෙනවා. උදේ ගෙන අපේ දානෙත් තියෙනවා. ආ මේ මම උඩට වඩින්න. ඒ මේ මූලික කටයුතු ඉවර වෙලා මේ ගෙඩියට එකක් ගහන්න. සුවපත් වේ සුවපත්.